அடுத்ததாக கௌரவ அப்துல் ரஷாத் பத்ருதீன் அவர்கள், உங்களுக்கு 8 வினாடிகள் உண்டு, நிமிடங்கள் உண்டு, 8 நிமிடங்கள் உண்டு.
பிஸ்மில்லாஹ் ரஹ்மானுர் ரஹீம். இந்த நாடு மிக மோசமான நிலைக்கு இன்று தள்ளப்பட்டிருக்கிறது. பாதையில் இருக்கின்ற பெரியவர் முதல் சிறியவர் வரை, படித்தவர் முதல் படியாதவர் முறை, எல்லோருமே கோட்டா கோ ஹோம், கோட்டா கோ ஹோம் என்று கோஷமிடுகின்ற ஒரு மோசமான நிலை இந்த நாட்டுக்கு வந்திருக்கிறது. இந்த நாட்டில் இருந்த எத்தனையோ ஜனாதிபதி வந்து சென்றார்கள். எந்த ஒரு ஜனாதிபதியும் அவமானப்படாத அளவு இந்த ஜனாதிபதி இன்று அவமானப்பட்டுக் கொண்டிருக்கிறார். இந்த ஜனாதிபதிக்கு பைத்தியம் என்று கோஷமிடுவதை நாங்கள் பார்த்துக் கொண்டிருக்கிறோம். இவ்வாறெல்லாம் சொல்லுகின்ற பொழுது இந்த சபையிலே வந்து இன்று நான் பார்த்தேன், ஓரிரு அமைச்சர்கள், முன்னாள் அமைச்சர் அல்லது இருக்கின்ற அரசாங்கத்தின் அமைச்சர்கள், நாங்கள் ஒருபோதும் விலக மாட்டோம், நான் ஜனாதிபதியை விலக விட மாட்டோம், அவர் விலக மாட்டார், ஆனால் நாங்கள் இதையெல்லாம் சந்திப்பதற்கு தயாராக இருக்கின்றோம் என்று சண்டித்தனமாக பேசுவதை நான் பார்த்தேன். நான் ஏன் இதை நாங்கள் அவரை விலகுங்கள் என்று சொல்வதற்குரிய அருகதை எங்களுக்கு கிடையாது. ஏன் கோட்டாபய ராஜபக்சே இந்த நாட்டுக்கு தகுதி இல்லாதவர் என்று தேர்தலுக்கு முதலே நாங்கள் உணர்ந்து கொண்டதனால், அவரை தோற்கடிப்பதற்காக அவருக்கு எதிராக தேர்தல் பிரச்சாரம் செய்த கட்சியுடைய தலைவர் நான். அதே போல அவ்வாறு பிரச்சாரம் செய்த நாங்கள் அந்த கோஷத்தை இந்த பாராளுமன்றத்திலே விலகுங்கள் என்று சொல்ல முடியாமல் இருக்கலாம், ஆனால் அவருக்கு வாக்களித்த 69 லட்சம் மக்கள், அதன் பிறகு பாராளுமன்ற தேர்தலிலே 68 லட்சம் மக்கள் அவருக்கு வாக்களித்தார்கள். எவ்வாறு வாக்களித்த மக்கள் தான் இன்று பாதையிலே இறங்கி கோ ஹோம் கோட்டா என்று கோஷமிடுகிறார்கள். லாஸ் ஏஞ்சலிலே அவர்களுடைய மகனுடைய வீட்டுக்கு முன்னால் போய் அவ்வாறான ஆர்ப்பாட்டங்களை செய்கிறார்கள். இன்று இவ்வாறு செய்கின்றவர்கள் எல்லாம் மடையர்களா, அல்லது இவ்வாறு செய்கின்றவர்கள் எல்லாம் சஜித் பிரேமதாசாவுடைய ஆதரவாளர்களா, அல்லது அனுரவுடைய ஆதரவாளர்களா, அல்லது சுமந்திரனுடைய ஆதரவாளர்களா என்று நீங்கள் சிந்திக்க வேண்டும். நீங்கள் அவர்களுடைய அந்த கோஷத்தை நீங்கள் மதித்து அந்த கோஷத்துக்கு பின்னால் இருக்கின்ற அர்த்தத்தை நீங்கள் உணர வேண்டும். இல்லாமல் இந்த சபையிலே இன்னும் அமைச்சராக இருக்க வேண்டும், இன்னும் ஆட்சியிலே அமர வேண்டும், இன்னும் இந்த பாரம்பரிய அரசியலை தொடர வேண்டும் என்று நீங்கள் நினைப்பீர்களாக இருந்தால் அது உங்களுக்கு ஒரு பெரிய ஆபத்தாக, உங்களுக்கு மட்டுமல்ல இந்த நாட்டுக்கே பெரிய ஆபத்தாக வந்துவிடும். எனவே நீங்கள் முதலிலே சிந்திக்க வேண்டும். இந்த 2 வருட காலத்திலேயே உங்களுடைய செயல்பாட்டை நீங்கள் சிந்தியுங்கள். 2 வருடத்துக்குள்ளே நீங்கள் ஜனாதிபதியாக வந்து உடனடியாக என்ன செய்தீர்கள்? 20வது திருத்தத்தை கொண்டு வந்தீர்கள். இந்த பாராளுமன்றத்தில் இந்த அதிகாரத்தை பறித்தெடுத்து ஒரு தனிநபருடைய கையிலே கொடுத்தீர்கள். அதற்கு என்ன செய்தீர்கள்? முஸ்லீம் கட்சிகள் ஆகாது, முஸ்லீம் வாக்கள், முஸ்லீம் தலைமைகள் கூடாது, முஸ்லீம் மக்கள் எங்களுக்கு வாக்களிக்கவில்லை என்று ஜனாதிபதி முதலாவது உரையிலே சொல்லிவிட்டு முஸ்லீம் கட்சிகளுடைய பாராளுமன்ற உறுப்பினர்கள் 7 பேரை எடுத்து 20வது திருத்தத்தை நீங்கள் பாசாக்கினீர்கள். 20வது திருத்தத்தை பாசாக்கியதில் நீங்கள் என்ன லாபத்தை அடைந்தீர்கள்? இந்த பிரதமருக்கு இருந்த அதிகாரத்தை அவருடைய தம்பி ஜனாதிபதி பெற்றுக்கொண்டார். இதனால் இன்று கோட்டா கோ ஹோம் என்று சொல்லுகிறார்கள். இந்த 20வது திருத்தம் வந்திருக்காமல் இருந்திருந்தால் இந்த பிரச்சனை அத்தனையும் இந்த பாராளுமன்றம் தான் பொறுப்படுத்தியிருக்க வேண்டும், இந்த பிரதமர் தான் பொறுப்படுத்தியிருக்க வேண்டும். எனவே நீங்களாகவே உருவாக்கி கொண்ட 20வது திருத்தம் இந்த பிரச்சனையுடைய ஆரம்பம் என்பதை நீங்கள் உணர்ந்து கொள்ள வேண்டும். நீங்கள் இந்த ஜனாதிபதியாக வந்து 2 வருடம் ஆகிறது. வந்தவுடன் நீங்கள் பொருளாதார நிலைமையை பற்றி சிந்தித்தீர்களா? நாட்டுடைய பொருளாதார நிலை, கடன் கட்ட வேண்டிய நிலை, இறக்குமதி செய்யப்பட வேண்டிய பொருட்கள் நிலை, கோவிட், நீங்கள் ஜனாதிபதியாக வந்து ஓரிரு மாதங்களிலே கோவிட் வந்துவிட்டது. கோவிட்டை காரணம் சொல்லி நீங்கள் கழிக்க முடியாது. பங்களாதேசிலே, மாலைதீவிலே, அருகில் இருக்கின்ற உலகத்தில் எல்லா நாட்டிலும் தான் இந்த கோவிட் வந்தது. கோவிட் வந்த எல்லா நாடுகளும் இவ்வாறான மோசமான நிலைக்கு வரவில்லை. கேஸ் போலிங் இல்லை, மில்க் பவுடருக்கு போலிங் இல்லை, பெட்ரோலுக்கு போலிங் இல்லை, டீசலுக்கு போலிங் இல்லை, மின்சாரம் வெட்டப்படுகின்ற நாடுகளாக உலகத்திலே கோவிட் வந்த எல்லா நாடுகளும் இருக்கவில்லை. ஆனால் இலங்கை மட்டும் இருக்கின்றது என்றால் உங்களிடத்தில் ஒரு திட்டம் இருக்கவில்லை. ஜனாதிபதி முதலாவது உரையிலே சொன்னார், இனவாத பேச்சு ஆரம்பித்தார். முதலாவது உரைக்கு பிறகு 2வது உரையிலே அண்டாபுரத்திலே இனவாத பேச்சு ஆரம்பித்தார். 2வது உரையிலே சொல்கிறார், கூரகளை பொத்துவில் மண்மலை எல்லாம் நாங்கள் மீட்டு விட்டோம் என்று. யாரிடமிருந்து மீட்டீர்கள்? இவ்வளவு காலம் முஸ்லீம்கள் தான் அதை பராமரித்து வந்தார்கள், பாதுகாத்து வந்தார்கள், பறித்து நீங்கள் பெறவில்லை. அவர்கள் தான் பாதுகாத்து வந்ததை நீங்கள் உங்களிடம் அதிகாரத்தை வைத்து பெற்றுவிட்டேன் என்று ஒரு பெரிய வீரா 14 பொருளாதாரம் முன்னேறியதா? நாட்டுடைய கடன்களை அடைத்தீர்களா? எது ஒரு பெரும்பான்மை சிங்கள மக்களை சந்தோஷப்படுத்தலாம் என்று பேசினார். அது மாத்திரமல்ல, இந்த ஜனாதிபதி இந்த 2 வருட காலமும் இந்த நாட்டை குட்டி சோறாக்கியதை அவர் உணர்ந்து கொள்ள வேண்டும். இந்த ஜனாதிபதி இந்த நாட்டுக்கு தகுதி இல்லாத என்பதை குமார வேதம் அன்று சொன்னார். அன்று சொன்னதை அவர் இன்று நிரூபித்திருக்கிறார். இன்று சின்ன பிள்ளை தொடக்கம் பெரிய பிள்ளை வரை கல்விமான்கள், புத்திஜீவிகள், அரசு அதிகாரிகள், அரசியல்வாதிகள் எல்லோரும் பாதையில் இன்று கோட்டா கோ ஹோம் என்று சொல்லுகிற நிலையை உருவாக்கி இந்த ஜனாதிபதி, இந்த ஜனாதிபதி ஒரு அமைச்சர்கள் ஒரு சிலர், இங்க இருக்கின்ற கள்ளர்கள் ஒரு சிலர் இருக்கிறார்கள். இந்த நாட்டிலே 20 லட்சம் விவசாயிகளை பஞ்சத்திலே கொண்டு வந்து விவசாயத்தை நாசமாக்கிய ஒரு அமைச்சர் இங்க இருக்கிறார். இந்த நாடு பஞ்சத்தில் இருக்கின்ற பொழுது இந்த நாட்டிலே பாதைகளை
கோட்டை போட்டு பாதையிலே கொமிஷன் எடுக்கின்ற ஒரு அமைச்சர் இருக்கார். இந்த மாதிரியான ஒரு சிலர் தான் இந்த கோட்டாபே ராஜபக்சவுடைய, அதாவது இந்த மக்கள் எதிர்ப்பு, மக்களுடைய இந்த வீர வேங்கிய வசனங்களுக்கு எதிராக இந்த பாராளுமன்றத்திலே கோட்டா போகக்கூடாது, போக மாட்டார் என்று சொல்கிறார். எங்களுக்கு கோட்டா போவாரா இல்லையா அதல்ல பிரச்சனை, இந்த அரசியல் கட்சிகள் வாழ்வதா என்பதல்ல பிரச்சனை, இந்த பாராளுமன்ற உறுப்பினர்கள் இருப்பதா இல்லையா என்பதல்ல பிரச்சனை, எமக்கு எமது நாடு தேவை. பாஸ்கு சம்பவம் நடந்த பிறகு எவ்வாறான பொய்யை பரப்பினீர்கள்? பாஸ்கு சம்பவத்தோடு 100,000 இந்த நாட்டில் உள்ள 20,00,000 முஸ்லிம்களையும் குற்றவாளியாக ஆக்கினீர்களே. அம்பாறையிலே பள்ளிவாசல் அதாவது வந்த கொத்து என்று ஒரு பொய்யை பரப்பினீர்களே. அங்கே டாக்டர் சாபியை கொண்டு வந்து அபாண்டங்களை பரப்பினீர்களே. இந்த பாராளுமன்றத்தை அடித்து உடைத்தீர்களே. சபாநாயகரோட ஆசனத்திலே அமர்ந்தீர்களே. இதெல்லாம் அடாவடித்தனம் அல்லவா? இன்று அப்பா இளைஞர்கள் தன்னுடைய பசிக்காக, தன்னுடைய பிள்ளைகளுடைய பால்வாவுக்காக பாதையிலே அழுது புலம்புகிறார்கள். உங்களுக்கு வாக்களித்த சிங்கள சகோதரர்கள் மட்டுமல்ல, தமிழர்கள், இந்துக்கள் எல்லோரும் பாதையில் இன்று அழுகிறார்கள். கடவுள் போல பார்த்தார்கள். அதே மக்கள் தான் இந்த நாட்டின் வரலாற்றில் அல்ல, உலக வரலாற்றிலே எந்த ஒரு ஜனாதிபதியும் எந்த ஒரு நாட்டு தலைவரும் கேவலப்படாத அளவுக்கு இன்று இந்த நாட்டு மக்களால் கேவலப்படுகின்ற ஒருவராக கோட்டாபே ராஜபக்சே இருந்து கொண்டிருக்கிறார். எனவே மக்களுடைய கருத்துக்களை மதியுங்கள். இங்கு இன்று பேசுகின்ற அமைச்சர்கள் சொல்லுகிறார்கள், அமைச்சர்களை எடுங்கள், நீங்கள் எடுக்கவில்லை, பிரதமர் பதவி எடுங்கள் என்று சொல்ல, அதற்காக அல்ல இன்று எதிர்கட்சி பேசுகிறது. எதிர்கட்சியிடம் திட்டம் இருக்கிறது. நீங்கள் நல்ல திட்டத்தை கொண்டு வாருங்கள். இன்று கோட்டாபே ராஜபக்சே வேணாம் என்று சொல்கின்ற மக்கள் மத்தியிலே, அதே கோட்டாபே ராஜபக்சே கீழே எந்த அமைச்சர்கள் வந்து குந்தினாலும் இந்த பாதையில் இருக்கின்ற மக்கள் ஏற்றுக்கொள்ளப் போவதில்லை. எனவே நீங்கள் சிந்தித்து நியாயமான ஒரு முடிவை கொண்டு வாருங்கள். எல்லோருமாக சேர்ந்து அவசரமாக நாட்டுக்கு பொருத்தமான, மக்களுக்கு பொருத்தமான இந்த பஞ்சங்களை தீர்க்கக்கூடிய, இந்த நாட்டிலே ஒரு நிரந்தர அமைதியை கொண்டு வரக்கூடிய நல்ல ஒரு பொருளாதார கொள்கையை, அல்லது எங்களுடைய இந்த நாட்டில் இருக்கின்ற இந்த அவசர பஞ்சத்தை போக்குவதற்காக ஒன்றுபட்டு செயல்படுவதற்கு பூரண ஒத்துழைப்பை தருவதற்கு எதிர்கட்சி தயாராக இருக்கின்ற என்பதை கூறி விடைபெறுகிறேன். நன்றி.
நன்றி உங்கள் பங்களிப்புக்காக. மிலங்கட்ட கரு உதய பிரபாத் கம்மம் பிள்ளை உபத்துமாட்ட வினாடி தாயக கால
எடுத்துமினோட்
கரு ரோஹன திசாநாயக்க மந்திரித்துமா இப்படி வினாடி பகக கால எடுத்துமினோ பகக கால எடுத்துமினோ
கரு சபாத்தி வினாடி தாயா
විනාඩි 10 ක්‍රමේ මට දී තිබෙන ලයිස්තු අනුව කාලය වෙනස් කර තිබෙනවා.
මගේ වැඩව අඩු කරන්න සභාපතිතුමනි, කරු සභාපතිතුමනි.
මම වැඩ කරන්නේ මන්ත්‍රීතුමනි සවන් දෙන්න කරුණා කරලා සියලු දෙනාටම තිබෙනවා. ඔබතුමා දැන් කතා කළොත් අවසානට ඉන්න එක්කනට විනාඩියයි දෙන්න වෙන්නේ. ඒ නිසා කරුණා කරලා ගරු කරන්න ඔබට දී තිබෙනවා විනාඩි 5ක්. බොහොම ස්තුතියි.
සභාපතිතුමනි, දැන් අද උදේ ඉඳලා අපි බලන්න හිටියා මේ රටේ දේශපාලන පක්ෂ නායකයෝ විශේෂයෙන් විපක්ෂයේ දේශපාලඥයන් කතා කරපු ආකාරය දිහා. ඔබතුමාට මතක ඇති මිරිහාන සිද්ධියේදී අපි මේ රටේ අලුත්ම දැක්ක මේ හෙල්මට් සංස්කෘතිය. හෙල්මට් එකෙන් තමයි එදා සංස්කෘතිය පටන් ගත්තේ. ඒ හෙල්මට් සංස්කෘතියට අලුත්ම අර්ථකථනය දුන්නේ පෙරේදා පාර්ලිමේන්තුවෙන් එළියට යනකොට ඉවත් වෙනකොට අනුර දිසානායක මැතිතුමා. එතුමා නොදැන එතුමා පුදුම ඔළුවෙමයි ඇඟෙමයි ලොකු උත්සාහයක් ගත්තා. පිටිපස්සෙන් ඇවිල්ලා නගින එක්කෙනාව රූපරාමුවේ රහු නොවෙන් මම හිතන්නේ ඒක ඉතාම වැදගත්. අපි මාතලේ මම ඉන්නේ සිංහල දෙමළ මුස්ලිම් බර්ගමැලේ බෞද්ධ හින්දු ක්‍රිස්තියානි ඉස්ලාම් කතෝලික මේ ජනතාවත් එක්ක. එනිසා අපිට ආගම් ભેදයක් නැහැ, ಜಾති ભેදයක් නැහැ, වර්ණ ભેදයක් නැහැ. අපි ඔක්කොම එකට ජීවත් වෙනවා. හැබැයි අපි දැක්ක ඊයේ පෙරදා පිකටින් කරන්න අවිල්ලා මාතලේ දිස්ත්‍රික්කය අපි නොඑක් අවස්ථාවල ඒ කාරණා එක්සත් ජාතික පක්ෂයට බර වැඩි. හැබැයි අපි පහුගිය මැතිවරණයේදී අපි ඉසල සර ජයග්‍රහණයක් ලබා ගත්තා වමේ දේශපාලන පක්ෂ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපි විශේෂ ජයග්‍රහණයක් පහුගිය කාලේ දැක්කා. පිකටින් කරා. පිකටින් කරන්න ආවේ කවුද? මම දැක්කා බංකොලොත් සජබේ දේශපාලන නායකින්ගේ එක එකට කටයුතු කරන කීප දෙනෙක්. ඒ වගේම ජාතික ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශපාලන නායකයන් තමයි එතන ඇවිල්ලා ටිකටින් කරේ. ඉතින් බලනකොට මේ අය කියනවා ගෝටා ගෝහම් කියලා කතා කරනවා. අපි කියනවා සපෝට් ගෝටා කියලා. ඒක කිසිම ගැටලුවක් නැහැ. අපිට කොන්ද කිලින් තියාගන්න කියන්න පුළුවන්. ගෝටාබේ රාජපක්ෂ කියන්නේ මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රටේ යුද්ධ දෙකක් ජයග්‍රහණය කරපු නායකයෙක්, නායකයෝ. යුද දෙකක් ජයග්‍රහණය කළා. එකක් අවුරුදු 30ක් පැවති මේ රටේ කාලකණ්ණෙම් ලේච්ඡ ත්‍රස්තවාදය. මේ රටේ හැමතරම බෝම්බ පුරවනකොට අපේ ජීවිත විනාශ කරනකොට ඒ ජීවිත ආරක්ෂා කරගන්න, ඒ වගේම අපේ දේපළ විනාශ කරනකොට ඒව ආරක්ෂා කරගන්න මේ රටේ ජනතාවගේ නිදහසේ කටයුතු කරන්න ඒ අවශ්‍ය යුගය නිර්මාණය කළේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා, මහින්ද රාජපක්ෂ මැතිතුමා. අද ඒව අමතක වෙලා රෝසමල් යහනාවක ආපු රටක් වශයෙන් අද මේ අය කතා කරන්න උත්සාහ කරනවා. ඒ නායකයෝ එළවලා දාන්න. එහෙම එයා හිතන්න බෑ. මේ රටේ 89 ලක්ෂයක් 54 ලක්ෂයක් පහුගිය මැතිවරණයේ හිටියා ඔය දේශපාලන පක්ෂවලට. තවත් දේශපාලන පක්ෂයේ 103 පක්ෂවලටත් එදා හිටියා. ඔවුනුත් මෙතන ඉන්නවා. 89 ලක්ෂද පේන්. ඒ අය ඒ අතගේ ජනතාවක් ඉන්නවා. අපි එයාට කියනවා කරුණා කළා ඔය න්‍යාය පත්‍ර දකින්න. හැබැයි මේ අය දිහා දකිනකොට, මේ අයගේ වැඩ පිළිවෙල දකිනකොට අද ජනතාව ඔවුන් එක්ක ඈත් වෙනවා. මේක ස්ලෝගන් එකක් අරගෙන ආවා. මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා. හැබැයි දැන් දවස් කීපයක් තුල ජනතාවට මේ යථාර්ථය අවබෝධ වීම පවතිනවා. මේ රටේ 88න් පස්සේ තරුණ තරුණියන්ට දැනගෙන හිටියේ නැහැ. අද මේ අය කියන මට අවසන් වශයෙන් මම කියනවා ගරු සභාපතිතුමනි, මයිගාවට ආවා ඊයේ පෙරදා තරුණ 25ක් 30ක් මාතලේ දිස්ත්‍රික්කේ. මට ඇවිල්ලා කතා කරා, කතා කරලා කියනවා අමතුමා මේ ස්වාධීන වෙන්න. මම ඇයි ස්වාධීන වෙන්නේ? නෑ ඔබතුමා ස්වාධීන මම ඔබතුමාට මොකද්ද හේතුව? මොකද්ද ඔබතුමාගේ මොකද්ද උවමනාව? මම ඇහුවා කවුද අගමැති කරන්නේ? WP ද? එහෙම නැත්නම් AKD ද? එහෙම නැත්නම් RW ද? මම ඇහුවා යාගෙන් ස්පීඩ කවුද අගමැති කරන්නේ? කවුද නාමපති ගන්න? ඒවට උත්තර නැහැ. ඒක නිසා එහෙම තත්ත්වයක් ඉන්න අද රැල්ලට නොයෙක් අය නොයෙක් කතා කියනවා. මේ රැල්ල ගෙනියන එක අර ගොබෙල්ස්ගේ ඒ න්‍යාය යටතේ ඉදහම කතා කරලි. අරකත් මෙයාගේ, මේකත් මෙයාගේ කියලා එහෙම කතා කරපු යුගයක් තිබුණා. ගරු සභාපතිතුමනි, අපි ඊටම පැහැදිලිව කියනවා අපි අද යුද හමුදාව අපේ මන්ත්‍රීතුමිය මේ කතා කරන්නේ ඊට පෙර
අවුරුදු දවසක මම දැක්කා.
පොඩි මේකේ Facebook එකේ පොඩි මේකක් දීලා තියෙනවා. මොකද්ද ඒක කියනවා? හමුදාපතිරට තයින් වෙන්න කියලා. හමුදාපතිරට තයින් වෙන්න කියලා මේ රටේ ඒ අයගේ තර්ජන, දේශපාලන තර්ජන, ඍජුව සහ වක්‍රව ඩිරෙක්ට් ඇන් ඉන්ඩිරෙක්ට් මේ වැඩ පිළිවෙලද මේ රටේ ක්‍රියාත්මක කරනවා. මමත් මාතලේ ඉන්නේ, හමුදාපතිතුමත් ඉන්නේ මගේ නිවසේ ගෙවල් මීටර 400කට එහා පැත්. එතකොට එතුමා කියන මම දන්නවා. ඒ නිසා මේවා නොයෙක් ආකාරයෙන් අද තර්ජන එනවා. අපි අය අපි කියනවා මේ රටේ සිටීමයි යුද්ධ දෙකක් ජයග්‍රහණය කරපු නායක දෙන්න එකක් ත්‍රස්තවාදී පරාජය කළා. අනිත් එක කොවිඩ්
මාතෘකාවයි. කාලේ අවසන් කරන්න.
මරණයක් නැහැ මේ ගරු සභාපතිතුමනි.
අවසන් කරන්න.
එමන මේ නායක දෙලවන්න කියන්නේ.
අවසන් කරන්න.
නායකෙන් වන්නගමති අය හිටානෙද්දා ගායනා කරලා ප්‍රසස්තිගේ ගායනා කරලා ගෝඨාභය රාජපක්ෂ
නමද
මහින්ද රාජපක්ෂ මහත්මයා එක්කේවි.
බොහොම ස්තුති.
ගරු සභාපතිතුමනි විනාඩියක් දෙන්න, තප්පරයක් දෙන්න. අපේ රිෂාඩ් බද්දු දෙන්න අමතුමා දැන් කතා කරා මොහොතකට පෙර. එතුමා
වෙලඳ ස්තුති. ඔබතුමාට විනාඩියක් වැඩි නේ දුන්නා. බොහොම ස්තුති.
කියලා මැතිවන්න වෙලාවේ.
බොහොම ස්තුති.
ධම්ම කෝටි ගානක
සම්ප්‍රෝප
කරන විලක් නැහැ.
පාර්ලිමේන්තුවේ කාලය දික් කරගන්නවා නම් අපි ඒ ගැන කතා කරලා දික් කරගන්න ඕනේ. මේක ජාතික ප්‍රශ්නයක්. ඔබතුමාට කාලය දෙන්න පුළුවන්. මුළු රැයම දෙන්න පුළුවන් අපිට. අපි කැමති විවාද කරන්න. නමුත් අනිත් අයට ගරු කරන්න. ඔබතුමාලා කතා කරන නිසා වෙන්නේ අවසානට කතා කරන්න ඉන්න අයට විනාඩියයි නැත්නම් ඊට වඩා අඩු වෙනවා. මේක ජාතික අර්බුදයක්. ඒ නිසා අපි සියලු දෙනාම අනිත් අයට ගරු කරලා අනිත් අයට සවන් දීලා කාලය අවශ්‍ය නම් අපි කාලය දික් කරගමු. ඒක ඔබතුමාලා එකඟ වෙන්න ඕනේ. අනිත්‍යයට ගරු කරන්න. බොහොම ස්තුතියි දායකත්වයට. අடுத்ததாக ගෞරව අබ්දුල් හලීම් උங்களுக்கு 8 විනාඩිகள் ഉണ്ട്. You have 8 minutes, honorable member.
But I was
please.
Told 10 minutes.
I am repeating again, the times have been changed.
Okay.
If you need, I can stay here until all of us agree.
Okay.
We can go on, but agree on the time. Thank you.
அந்த வர்த்தமானே மீ ரட்ட பாவத்தின அற்புதி சம்பந்தவ அதாஸ்ரீ பத்ரீம் ராஸ்தாக் லெவிங்க ஸ்துதி வந்து வேணுவா விசேஷம் அது ரடத்துல ஆர்த்திகோசின் ஹா சமாஜிய தேசபால் வசின் மைத்தானே மீ சீலும சேஷ்டரி அப்பி அது விசால அற்புதி மூலப்பாவின் சிட்ன அவஸ்தாவ அது பார்லிமெண்ட் மந்திரமன அப்பி பார்லிமெண்ட் தேய்பாத்தின் විශේෂ මහා ජනතාවගේ ඡන්දය බව අපි හැමෝම දන්නවා. එමනම් මම හිතන පරිදි අපි මහා ජනතාවගේ හදගැස්ම හරියාකාරව තේරුම්ගෙන පාර්ලිමේන්තුවල කටයුතු කරන්න අපිට සිද්ධ වෙලා තියෙනවා. අපි පාර්ලිමේන්තුව අද ගන්න තීන්දුව අද මුළු රටම බලන මේ මොහොතේ විශේෂයෙන්ම අද රට බහුතර ජනතාව කියන්නේ ගෝටා ගෝ හෝම් කියන එකයි. ඒ වගේම රාජපක්ෂ ගෝ හෝම් කියන ස්ලෝගනයි අපි දකින්නේ. ඒ දෙක සිදු වෙන්නේ නැත්නම් අපි වැලැස්තර අටවාගෙන මේ ගමන යා හැකි කියලා මම නම් හිතන්නේ නැහැ. එතරම් විශාල වශයෙන් මා හිතන්නේ ආවේගශීලී තත්ත්වයට අද ජනතාව පත් වෙලා. මෙතන සමහර මන්ත්‍රීන් කතා කරලා පසුගිය කාලයේ අපි රටේ තුල සිදු වෙච්ච යම් අමිහිරි දේවල් සම්බන්ධ නමුත් මා හිතන හැටියට ඒ වගේ කතා වලින් මේ අවස්ථාවේක පළක් වෙන්නේ නැහැ. අද ඇති වී සිටින සම්බන්ධයේ තිබුණ ප්‍රශ්නේ සම්බන්ධව අපිට නිවැරදි තීන්දුව తీන ගන්න මොහොතක් තමයි දැන් ලැබී තියෙන්නේ. පාර්ලිමේන්තුව විශ්ව හැරලා නැවත පාර්ලිමේන්තු මැතිවරණ යා නොහැකි නම් අපි ඊළඟ විකල්පය ගැන බලන්නට අවශ්‍ය වෙනවා. ජනාධිපතිතුමා අයින් වෙනවා නම් පාර්ලිමේන්තු මන්ත්‍රීන් නව ජනාධිපතිරෙක් කෙනෙක් තෝරා ගැනීමේ අවස්ථාවට අපේ ව්‍යවස්ථාවේ ඉඩකඩ තිබේ නම් ඒ සම්බන්ධ අපි සාකච්ඡා කළ යුතුයි. ඊළඟ කාර්යය තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඡන්දය ලබා දුන් 69 ලක්ෂ ජනතාව බහුතරයක් අද ඉතාමත්ම කෙටි කාලය තුළ වෙනස් වීමට හේතු කාරණාව සම්බන්ධව රජයේ හරියාකාරව තීරණ ගත යුතුයි. 69 ලක්ෂ ජනතාව එදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගැන මම හිතන්නේ අසීමිත විශ්වාසයක් තබලයි එතුමාට ඡන්දය ලබා දුන්නේ. අවුරුදු දෙකම කාලය තුළ මේ ඒකත් ඉවර වෙන්න පෙර මේ විශ්වාසය කෙඩුණා. ඒකන ආණ්ඩුව හොයා බලන්න සිදු වෙනවා. මගේ මතය නම් මේ සියල්ලටම මුල නැත්නම් මූලිකයේ රජයේ ආර්ථික කළමනාකරණයේ දුර්වල වීම නිසා තමයි. මට මතකයි ඒ කාලේ ආර්ථික සම්බන්ධව අපි හර්ෂ සුර මැතිතුමා එදා මයිතන්නේ ප්‍රශ්නව ඇහිවේදී මයිතේ කබ්‍රාල් මැතිතුමා ලබා දුන් පිළිතුරු සෙල්ල වගේම අද බොරු කියලා අද ඔප්පු වෙලා හමාරයි. මයිතන්නේ ඒ ආණ්ඩුව සෙල්ලම වැසුණු නිසා මයිතන්නේ හරියට උත්තර දුන්න නැති නිසා අද ප්‍රශ්නේ උග්‍ර වෙලා ආණ්ඩුවට මූණ දෙන්න බැරි තත්ත්වයකට ආණ්ඩුව වත් වෙලා ආණ්ඩුව පත් වුණ වහාම කර දේවල් තමයි විශේෂයෙන්ම තමගේ මිතුරන්ට සහන සලා දීම. ඒ වගේම රජයට ආයුතු මුදල් කප්පාදු කිරීම. මේ වගේ මචනේ ගත්තු තීරණ සියල්ල වගේම අද නැවත බූමරන් වෙලා තියෙනවා. ආණ්ඩුව කිසිත් කොවිඩ් වෙනි මේ වසංගතයක් එතිවි කියලා බලාපොරොත්තු නොවන වෙන්නති. නමුත් කොවිඩ් පාලනය සමග භාණ්ඩාගාරයත් හිස්සුණා. නමුත් සමහර මන්ත්‍රීන් කියන්නේ කොවිඩ් වසංගතයේ නිසා තමයි මේ ආණ්ඩුවේ මේ තත්ත්වය ඇති වුණේ කියලා. නමුත් මෙතනදී කියුණා මම හිතන්නේ මේ ආශ්‍රය කලාපේ අපේ රට විතරක් නෙවෙයි අනිකුත් රටවල ගානාවක්ම මේ වසංගතය ඇති වුණත් මම හිතන්නේ ඒ කිසිම රටක් මේ ආර්ථික වශයෙන් වැටුන්නේ නැහැ. අපි විතරයි අද අපි බංකුවලත් බාහිර අද පත්තලේ ඉන්නේ. ඒ වගේම ආණ්ඩුව ගත්ත යම් බරපතල තීන්දුව නිසා තමයි මේ ආණ්ඩුවේ මේ තත්ත්වය ඇති වෙන්න හේතු කාරණා වුණා කියන එකයි මගේ මතය. අහිංසක ගොවි ජනතාව තමන්ගේ පාඩුවේ ගොවිතැන් කරන්නත් රජයේ රසායනික පොහොර සහජය කරා.
ඔබතුමාට අයිති විනාඩි 2ක් තිබෙනවා තව.
රසායනික පොහොර
විනාඩි 2ක් තිබෙනවා.
ලබා දුන්නේ නැහැ. වගේම ඉස්සරෝම උද්ඝෝෂණ පටන් ගත්තෙත් මගේ මහිත හිටිය ගොවීන් තමයි ආරම්භ කළේ. එම රැල්ල දිගටම ගියා. රජයේ ඒ ගොවීන්ට හරි ප්‍රතිචාරයක් දැක්වුව නැහැ. මේ රජය අද ගොවීන්ව හිඟන්න කියලට පත්තල හමාරයි. නැවත ආරම්භ වුණේ විදුහල්පතිවරුන්ගේ මේ වැටුප් විෂමතාව. ඒකත් මම හිතන්නේ ආණ්ඩුවේ සම්බන්ධ තීරණ සිද්ධ කරගන්න කල් ගත්තා. ඒත් එක්කම එක එක අමාත්‍යාංශ වලින් ඒ වෘත්තීය සමිතිය පටන් ගත්තා. ඒ වගේම ඉන්ධන, ඒ වගේම ගෑස්, ඒ වගේම තෙල් මේ වගේ සියල්ලම වගේම හිඟතාවක් ඇති වුණ නිසා තමයි මේ සියල්ලම උද්ඝෝෂණ මාරාව ඇති වුණේ. මේ සියලුම උස්තතාය හැටියට අපි දැක්කේ පසුගිය කාලේ මේ මිලිහානේ ඇති වෙච්ච මේ උද්ඝෝෂණයයි. ඒ අවස්ථාවේදී පොලිස් ජීප් එක, ඒ වගේම හමුදාවේ බස් එම
ස්තුතියි. ඔබේ කාලය අවසන් දැන් අවසන් කරන්න. අවසන් කරන්න අවසන් කරන්න.
මේ රටේ ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි ඒ වගේ සිදුවීම් සිදු වුණේ. සා මේ අවස්ථාවේදී මම හිතන්නේ මට බොහෝ දේවල් කියන්න තිබුණත් කාලය හරස් වෙන නිසා මම කියන්න මට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. නමුත් මම හිතන හැටියෙන් මේ තත්ත්වය අද අපි විඳින නම් අද අපේ පාර්ලිමේන්තුවේ හොඳ අධ්‍යක්ෂින් තියෙන මැති ඇමතුම් ඉන්නවා, විදුත් මණ්ඩලයේ ඉන්නවා, මේ සියල්ලම එකතු වෙලා මේ මේ තත්ත්වයෙන් අපි ගොඩනගන්න යම් තීන්දුවක් ඉතාමත් ඉක්මනින් ගත යුතු කියන මේ යෝජනාව ඉදිරිපත් කරමින් මානෙට ස්තුතියි.
ස්තුතියි. දෙපාර්ශවයටම දෝෂාරෝපණය වෙනුවට වහම දේශයට අවශ්‍ය විසඳුම් සෙවීම අපේ යුතුකමයි මා පෞද්ගලිකව හිතනවා. මිලඟ කතිකයා විරසුමන විරසිංහ, ඔබට විනාඩි 10ක කාලයක් තිබෙනවා. ඒ ගරු
දොළවත්තගේ
මන්ත්‍රීතුමාගේ කාලයත් සමග.
තැන්කියූ. අද අපේ රට මුහුණ දෙන බරපතල අර්බුදය සම්බන්ධව අද තමත් සංවේදී සිදුවීම් ජනනාවක්. අපේ ජීවිත කාලයේ අපට 88-89 කාල පරිච්ඡේදවල තිබිච්ච අරාජකත්වය සහ ඒ සංවේදනය, අපේම කඳවුරේ මිනිස්සු, අපිත් එක්ක ඉන්න මිනිස්සු, අපේම පන්තියේ මිනිස්සු අද පෝලිං වල හිර වෙලා ඉන්න වේදනාවත්, ඒ වේදනාව පිටවෙන්න ජනතාව අද සියල්ලක්ම පාට බහපු වෙලාවක අපි මේ පාර්ලිමේන්තුවේ 225 දෙදින විවාදයක් ඉල්ලුවා මේ ගැන කතා බහ කරන්න. මේ රටේ 2,20,00,000 ජනතාවගේ ප්‍රතිපත්ති හදන දන මේ විවස්ථාදායකය. මේක සංවාද මණ්ඩපයක්. නන්නම් කෝලම් මඩුවක් විය යුතු තැනක් නෙවෙයි, නාඩගම් මඩුවක් විය යුතු තැනක් නෙවෙයි. රටම අර්බුදයකට ඉඳිද්දි මිනිස්සු ලේන් කඳුලෙන් දහඩියෙන් අර්ගලය කරන වෙලාවකදී මේ පාර්ලිමේන්තුවේ වක්‍රියුතු විපක්ෂයක් ඊයේ හැසිරුණේ කොහොමද? මේ ආ පාර්ලිමේන්තුවේ මේ විවාදයේ ආරම්භක මොහොතේදීම පෝස්ටර් බැනර් කටවුට් ඕවරන් යන්න පොල්දිවි හන්දියට, ඕවරන් යන්න ලිප්ටන් වරදවමට, මෙතන මේ අර්බුදය ගැන කතා කරන්න ඔවුන්ගේ විසඳුම් දෙන්න අපේ පැත්තෙන් ආණ්ඩුවේ පැත්තෙන් අනිත් කණ්ඩායම් වලින් මතවාදයන් ඉදිරිපත් කරන තැනක් බවට පත් වෙන මේ විවාදයන් කොහොමද ආරම්භ කරේ? මම දන්නේ අද වුණත් මේ විවාදවල අපි කතා කරන කාරණා මොනතරම් දුරකට සාධනීය කාරණා බවට පත් වේද කියලා. නමුත් කරුණු කාරණා කිහිපයක් හෝ මේ කෙටි වේලාව තුළ කතා කරන්න අවස්ථාව ලැබීම ගෞරවයක් ඉදිරිය සලකනවා. මේ ජනතාවගේ විරෝධය මතුවෙන්නේ ප්‍රධාන කාරණා මොකද්ද? මේ රටේ බරපතල ආර්ථික අර්බුදයක්. මේ ආර්ථික අර්බුදය ගැන මූලාසනාරූඪ ගරු මන්ත්‍රණ ඔබතුමා සාක්ෂි දරයි. මේ පාර්ලිමේන්තුවේ පහුගිය අයවැය දෙකකදී කතා කරපු වෙලාවෙදිත් හැම වෙලාවෙම අපි යම් කාරණා ප්‍රමාණයක් මතවාදී විදිහට ඉදිරිපත් කරා. මේ ආර්ථික අර්බුදය ආවන් පස්සේ ආර්ථික අර්බුදය ඊළඟට යන්නේ ඔබතුමා දේශපාලන විද්‍යාව උගන්වන ගුරුවරයෙක් විදියට, මහාචාර්යවරයෙක් විදියට ඔබතුමා දන්නවා ආර්ථික අර්බුදය අපිට කලමනාකරණය කරන්න බැරිනොත් දේශපාලන අර්බුදයක්. ඒ දේශපාලන අර්බුදය තමයි මේ පහුගිය මාස කිහිපය තුළ අපේ රටේ සංකේන්ද්‍රණය. අද කැබිනට් මණ්ඩලයක් නැති අරාජිකත්වයට පත් රාජ්‍ය බාඩ පත් වෙන ඒ දේශපාලන අර්බුදයේ උච්චස්ථානට අවිල තියෙනවා. ඒ දේශපාලන අර්බුදය කලමනා කරන්න බැරුණා මොකද්ද ඊළඟට ඇති වෙන්නේ? සමාජ අර්බුදයක්. ඒ සමාජ අර්බුදය තමයි අද පාරවල් ගන්න මිනිහානේ වෙන්න පුළුවන්, නැත්තනක වෙන්න පුළුවන්, ප්‍රදර්ශන වෙන්නේ. ඒක නිසා මේක ම්ලේච්ඡත්වෙන් මේක ලේ ගංගා බාඩ පත්න කර වළක්වා ගැනීම වක්‍යම තමයි මේ 225 වර්ධ සාක්ෂියක් තියෙන මිනිසුන්ගේ වගකීම. ඒ වෙනුවෙන් අපි සංවාද කරමු, වරදාද කරමු, මතවාද ඉදිරිපත් කරමු. දෙයියන්ගේ නාමෙන් කියන්නේ ඉවසීමෙන් අහුන්කම් දෙන්න, අපිට වෙච්ච වැරදි ගැන කල්පනා කරන්න, උද්දච්ච මානසිකත්වයෙන් අයින් වෙන්න. එහෙම වුණොත් මේකට උත්තර හොයන්න පුළුවන්. මිනිස්සු කියනවා ගෝට ගෝ හෝම් කියලා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාද ගෙදර ගියොත් මේ ප්‍රශ්නේ විසඳනවද? මගේ උපකල්පනය කිසි ලෙසක මේක එතනින් විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. මේක මේ අවුරුදු 44 2000න් පස්සේ මේ විවෘත ආර්ථික කරපින්නා ගත්ත දවසේ ඉඳලා මෝහන දේව ප්‍රශ්නවල උච්චම ස්ථානය අපි මේක ආර්ථික විද්‍යාවතුල දේශපාලන විද්‍යාවතුල අපි අවස්ථා ගන්නාගෙද කිව්වා අපි කවුරුත් කරගහගෙන ගිය මේ වැරදි ආර්ථික උපක්‍රමයේ ප්‍රතිඵලය නිසා ගෝඨ ගෝ හෝම් කියලා ගෝඨාභය රාජපක්ෂ නාදිපත්තුමා යාමෙන් විතර මේ ප්‍රශ්නේ දෙන්නේ නැහැ මේ සමස්ත දේහයම වෙනස් කරන්න කටයුතු කිරීම තමයි ප්‍රධාන කාරණා බවට පත් වෙන්න ඕන ඒක නිසා මේ ක්‍රමයේ වෙනස් කිරීම සඳහා පෙළගල ගැස්ම මේ පාර්ලිමේන්තුව තුළ මේ වැටිච්ච වලට වැටිච්ච වෙලාවේ කල්පනාවෙන් සිදු කළ යුතු පළවෙනි පියවර දෙවෙනි කාරණාව තමයි මේ අර්බුදය ගැන අපි පක්ෂයක් විදිහට දැක්කා ඔබතුම දන්න මම ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල නියෝජනය කරන කෙනෙක් අපි පහුගිය හාපාලන ආණ්ඩුව තුළ දැක්කා මම පක්ෂයේ දේශපාලන මණ්ඩල බලක කිව්වා අපි ආණ්ඩුවක් හැදුවත් මේ අර්බුදයෙන් ගොඩෙන්න වැඩ පිළිවෙලක් තියෙන්න ඕන කියලා. අපේ පක්ෂයේ 75 වෙනි සංවත්සරයේ තිබුණ කරු මූලාසන ආණ්ඩුව මන්ත්‍රණය 2018 දී අපි පක්ෂයේ 36 වැදාරුම් වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එතුමා අහනවා නම් මේ කතාව එතුමාගේ කණ්ඩායම එතුමාගේ නිලධාරීන් අහනවා නම් මතක ඇති එතුමා නාම යෝජනා බාර දුන්නේ 2019 ඔක්තෝබර් මාසේ 7 වෙනිදා නාම යෝජනා බාර දීලා පළවෙනි රැස්වීම තිබුණේ මාතරු යංගත්ත පිට්ටනියේ කොමියුනිස්ට් පක්ෂයේ විශේෂ සම්මේලන සමුළුවක් විදියට අපි ඒ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ නාදිපත්තුමාට බාර දුන්නා කොළයුත්තේ කුමක්ද ප්‍රමුඛත්ව දියුත්තේ කුමටද කියලා මේ අර්බුදය මොකක්වත් ගැන කතා නොකරන වෙලාවක දසවැදෑරුම් යෝජනාවලියක් ගඩු මූරාසන ආරෝහණ මන්ත්‍රීතුමනි අපි ඒක කතා කරා ජාතික ගොඩනැගීම සම්බන්ධව ජාතික ආරක්ෂා සම්බන්ධව ආර්ථික උපාය මාර්ග සම්බන්ධව නිෂ්පාදන ආර්ථිකය සඳහා යන ගමන සම්බන්ධව ජාතික සම්පත් සංවර්ධනය ගැන ජඩතර පහසුකම් සංවර්ධන ගැන මූල්‍ය ශ්‍රේෂ්ඨ ගැන මේ බදුකමේ වෙනස් කරන්න කියන කාරණාව ගැන කුසි ශ්‍රේෂ්ඨ කාර්මික ශ්‍රේෂ්ඨ රාජ්‍ය සේවයේ සංවිධානය සහ අපනයන සංවර්ධනය ගැන අපනයන ආර්ථිකය සඳහා වෙන යෝජනා 10ක් ඒ යෝජනා 10න් පස්සේ ජනාධිපතිතුමාගේ මුළු මැතිවරණ ව්‍යාපාරම අපි දැක්කයි තාම ප්‍රශස්ත මට්ටමේ උහු කවදාවත් අවලාද නගන්න නැති මැතිවරණ ව්‍යාපාරයක් මෙහෙව්වා අනිත් අපේක්ෂකයන් නත්තල් පප්පල වගේ අරව දෙනවා මේව දෙනවා කියලා මැතිවරණ වේදිකාව විහිළුවක් කරන කොට ගරවටා ජනාධිපතිතුමාගේ මැතිවරණ වේදිකාව ඉතාමත් හොඳින් උතුමා පාවිච්චි කරා ඒක නිසා ආයුධමත් ආර්ථිකයේ එදෙන එදිනදා කුලීවර කළ ජීවිතවල 70%ක් මේ රටේ මිනිසුන්ගේ ප්‍රශ්නේ තමයි අංක 1 කියලා අපි යෝජනා කරේ. ඒ මිනිස්සු තමයි මේ අද පාට බහැලා ඉන්නේ. ඒ මිනිස්සුගේ වේදනාව කඳුළු තමයි මේ පිට වෙන්නේ. ඒ වෙනුවෙන් මැදිහත් වීම අද ප්‍රධාන කාරණාවක් කියලා මේ අවුරුදු 4කට කලින් අපි ඉදිරිපත් කරපු කාරණාව. කොවිඩ් රැල්ල දෙවෙනි රැල්ල එනකොට ඔබතුමාට මතක ඇති අපේ පක්ෂ නායක රැස්වීමක් ඇඳවුවා. කැබිනට් මණ්ඩලයේ ඉන්න සියලුම අමතරු හිටියා. අපේ පක්ෂයේ හිටපු නැයි ලේකම්වරයා දීගුණසේන සහෝදර කිව්වා ජනාධිපතිතුමනි කොවිඩ් රැල්ල අපිට පාලනය කරන්න පුළුවන් වේවි කොහොම හරි ඒලා බරපතල ඉදිරි අර්බුදයේ තියෙන වෙලාව එන්නද ගහනවද නැද්ද කියන එක මරණ පුච්චනවද වලදානවද ওই ප්‍රශ්නේ තියෙන වෙලාවේ හැබැයි කොවිඩ් එක පාලනය කරලා බරපතල ආර්ථික අර්බුදයක් වෙනවා ඒ ගැන සංවාදයක් කරන්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රී දැනුවත් කරන්න කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරන්න කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කළා මේකට තීන්දුව ගන්න කියලා දීගුණසේන සහෝදරයා එදා කිව්වා පක්ෂ නායක රැස්වීමේදී අවාසනාවක මහත අද කැබිනට් මණ්ඩලයේ මෙතන මේ සභාව ගරුබේ නැහැ කැබිනට් මණ්ඩලයක් අද නැහැ කැබිනට් මණ්ඩලයේ මොනවද කතා කරාද මේවා කැබිනට් මණ්ඩලයේ හැසිරුනේ කොහොමද පහුගිය කාලේ ඔව් සර් යස් සර් හරි සර් නියමයි සර් කමයි 75%ක්ම හෘද සාක්ෂියක් දී නැතම අය නිහඬ වෙලා හිටියා ඒ හෘද සාක්ෂියක් තියන අයගේ නිහඬ වීම මේ අර්බුදයේ තවත් එක් ඛේදනීය තත්ත්වයක් අනික් කාරණාව තමයි මේ අර්බුදය ගැන කතා කරපු මිනිස්සු පහුගිය මාර්තු 3 වෙනිදා එළියට දැම්මා අද මාර්තු 3 වෙනිදා කට්ටියක් එළියට දානකොට අප්‍රේල් 3 වෙනිදා එනකොට මුළු කැබිනට් මණ්ඩලෙම එළියේ මේ අර්බුදයේ එහෙම තල්ලු වෙන්නේ එහෙම දිශානතියකට ඒසගරු මූලාසන ආණ්ඩුවට ගරු මන්ත්‍රමනේ අපිට ලොකු වක්කීමක් මේ මොහොතේ තියෙනවා අපිට වැරදිදන් ගැන කල්පනා කරන්න අපිට 20 මහමැතිවරණ 3 වෙනිදා බලයක් හම්බුණා ඒ බලය අතරමඟදී හයිජැක් කරා මංකොල්ල කෑවා මම විශ්වාස කරන්නේ ජනතා පරමාධිපත්‍ය වෙනත් දිශානතියකට ගෙනිච්චා කියන කාරණා තමයි අපි විශ්වාස කරන්නේ බලය වැඩි වෙච්ච හැම මොහොතකම හැම ආණ්ඩුවක්ම අසාර්ථක වුණා ලංකා ඉතිහාසයේ ඔබතුමා දන්නවද 1970 තුනෙන්දේක බලයෙන් තමයි සිරිපා මැදනේ බලයට පත් වුනේ සමාජවාදී කොමියුනිස්ට් පක්ෂයත් එක්ක හවුල් ආණ්ඩුව සමග පිරුම ආණ්ඩුව ඒක තුනෙන්දේකේ බලය අවසන් වුනේ ඛේදිනේ තත්ත්වයකින් අරාජික තත්ත්වයකින් තමයි 77 මැතිවරණයට යන්න සිද්ධ වුනේ ඊට පස්සේ මහින්ද රාජපක්ෂ රාජපක්ෂගේ සභාවෙන් ජයජයසලා ජනාධිපතිවරයාගේ බලය 6-5 බලයක් තිබුණා ඒ 6-5 බලය ඒ ගමන් මග අවසන් වුනේ උතුර දකුණ විනාශ කරපු ලේ විලක් බවට පත් කරලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දෙවෙනි කාලය මේ කන්නේ තමයි ඒක වෛරය තවත් මෝදි වෙන ස්ථානය අද රිවර්ස් කරලා තියෙනවා ගැසට් හැබැයි ඒවයි ප්‍රතිඵල අද ඔකදන්නේද කතානායකතුමා ඊයේ කියනවා ආහාර අර්බුදයක් එන්න පුළුවන් කියලා මේ ඉදිරි දවස් කීපය තුළ ඔව් බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා මේවට විසඳුම් හොයා දීම තමයි මේ මොහොතේ කළ යුතු පළවෙනි කාරණාව. ඉතාමත් කෙටි වෙලාවක් තියෙන නිසා අපි කියන්නේ මොකද්ද? අපේ පැත්තෙන් අපි යෝජනා කරන්නේ දැන් කැබිනට් මණ්ඩල ඉස්සරලා ඉවරයි. මේක සර්වපාක්ෂික ඒකමතික භාවයකින් යුක්ත කාගේ හැඟීම් දැනීම් තේරෙන අන්තර්කාල නාණ්ඩුවක් හදන්න. ඒක නිකන් පර්ණම මොඩල් එකේ නෙවෙයි, පර්ණ වයින් එකේ බෝතල් දාලා හරියන්නේ නැහැ. අලුත් මොඩල් එකක් හදන්න. ප්‍රධාන ප්‍රශ්න ටික තීරුම් ගන්න. ඒ ප්‍රශ්න වලට විසඳුම් හදලා වැඩ පිළිවෙලක් හරිගස්සන්න. අපි ආරාධනා කරන පක්ෂ විපක්ෂ හැම කෙනාට මෙන්න කියලා. දැන් කට්ටිය ඡන්ද ඉල්ලනවා. සජිත් මහත්තයලා අනුර මහත්තයලා ඡන්ද ඉල්ලනවා. ඡන්දයක් කරන්න තියා පාට වහින්න හම්බෙන්නේ නැහැ. හෙට දවසේ එනකොට රට ලේවිලක් වඩපත් වෙන ඉඩකට තියෙනවා. ඒක ඡන්දකෙන් මෙහා ඡන්දකට යමු මේ අරුබුද ටික විසඳගෙන කෙටි කාල නාණ්ඩුවක් හදලා මේ ප්‍රශ්න ටික විසඳන්න මැදිහත් වෙන්න කියන කාරණාව තමයි ප්‍රධාන වශයෙන් අපේ පැත්තේ
අවසන් කරන්න
ඔබ. ඒක නිසා ලෝකයේ දිශාන අවසාන තප්පර දෙක දිහා දෙන්න ලෝකයේ දිශාන දෙක ගමන් කරලා තියෙන්නේ වෙනත් පැත්තකට. අද ආසියාව මුල් කරගත් ආර්ථිකය වෙ ලෝකයේ තියෙන දේන කඩ මුලාසලාට මන්තුමනේ. අපි ඒ තුල බටහිර ගැති විදේශ ප්‍රතිපත්තිය තුල මේ අරුබුදේ තවත් උස්තන්න උනා. අපට උදව් කරන රටවල් කවුරුවත් උදව් කරන්න මැදිහත් උනේ නැහැ. අල ඩොලර් නැතේ කියලා කියන්නේ ඩොලර් ඉල්ල
වෛද්‍ය රාජිත සේනාරත්න ඔබට විනාඩි 11ක කාලයක් තිබෙනවා. ස්තුතියි.
ගරු සභාපතිතුමනි, අද අපේ ජීවිත කාලයේදී අපේ දේශපාලන ජීවිතයේදීත් අපි දක්වන ඉතාමත්ම දරුණුම අර්බුදයට අපි මූණ දෙනවා. ඒක ඇත්තටම මූල්‍ය අර්බුදයකින් ආරම්භ වුණු, ඒකෙන් ආරම්භ වුණු සමාජමය අර්බුදයක්, ජාතික අර්බුදයක් බවට පත් වෙලා තිබෙනවා. මේකෙදී අපි එක එක්කෙනාට මේ අත දිගුරන නෙවෙයි මට නම් බලාපොරොත්තුව, මේ අර්බුදය මොකක්ද? මිනිස්සුන්ට කන්න නෑ. තුන් වේල නෙවෙයි දෙවේලක්වත් කන්න නෑ. ඇත්ත කතාව අපේ ගම්වල ඉන්න මිනිස්සුන්ට. එතකොට මිනිස්සුන්ගේ දරුවන්ට කිරිපිටි ටික නෑ. මම ඊයේ ගියා සුපර් මාකට් එකට, කිරිපිටිත් නෑ, දියර කිරිත් නෑ. මේක තමයි ඇත්ත තත්වය. ඉතින් එහෙමනම් ගමේ මිනිස්සුන්ට කොහොමද? එතකොට දරුවා කිරි ටික අල්ලලා ඉල්ලලා අඬනකොට එයාට ප්ලේන්ටි දෙන්නද? මේක එතකොට මේ දෙමෝපියන්ට ඇති වෙන ආවේගය මොකක්ද? Taman නොකා හිටිය තමගේ දරුවට කන්න දෙන්න නැති වුනහම. එතකොට තුන්වෙනි එක ලෙඩ්ඩුන්ට බෙහෙත් නැහැ. මේක මම කිව්වා දිගින් දිගටම මේ බෙහෙත් නැති වෙන කෘතිම දෙයක් කියලා කිව්වා. අද අන්තිමට ගෙනවා සල්ලි ඉල්ලුවා ජනාධිපතිතුමා දුන්නේ නැහැ කියලා ජනාධිපති කියාගේ ඇඟේ ගන්නවා. හතර ඉන්ධන නැහැ. ඉන්ධන නැති හින්දා විදුලිය නැහැ. මිනිසුන්ට ගමන් බිමන් යන්න බෑ. ප්‍රවාහනය නැහැ. කුලි රථවලට නැහැ. ඉස්කෝලේ ගෙනියන ළමයිව ඉස්කෝලේ ගෙනියන වෑන් වලට ඩීසල් නැහැ. ප්‍රවාහනය කරන ලොරි වලට ඩීසල් නැහැ. කන්ටේනර් ඩීසල් මේවා ඔක්කොම පාක් කරලා හැතක්ම ගණන් කිලෝ මීටර් ගණන්. එතකොට විදුලිය නැහැ. ඒකින්ද කර්මාන්ත ශාලා නවත්තලා මෙන්න මේකේ අඳෝනාව තමයි මේ පාරේ කෑ ගහන්නේ. මේ අඳෝනාව ඉඳගෙන තමයි අපි මහජන මන්ත්‍රීවරු විදියට මෙතන කතා කරන්න ඕනේ. ඒ පාරේ අඳෝනාව අපිට බැරි නම් මෙතන නියෝජනය කරන්නට මේක පාර්ලිමේන්තුව බොරුවක්. ඒ කියන්නේ පාර්ලිමේන්තුව එක තැනක, ජනතාව තව තැනක. මෙතන ඉඳලා කොහොමද යන්නේ? එතකොට මෙන්න මේකින්ද මම කියනවා දැන් මේකට ඒකින්ද තමයි අපි මේ මහජන විරෝධය ආපු හැටිය. අපි කිව්වේ මේ මහජන විරෝධයට අපි සහයෝගය දෙනවා. අපි දිගටම මේ මහජන විරෝධය ඇති වෙන තත්ත්වයේ වෙනකොටත් මේකට විරෝධය ප්‍රකාශ කරලා තිබුණේ මේ වැඩපිළිවෙලට. ඒ නිසා අපි සහයෝගය දුන්නා. මම ප්‍රකාශයක් නිකුත් කරා ඒ දමද්දෙම රාත්‍රියේම සජිත් ප්‍රේමදාස කරා. කවුද විරුද්ධ වුණේ මේකට? JVP එක විරුද්ධ වුණා මුලදී. ඈ UNP එක විරුද්ධ වුණා. එතකොට විමල් වීරවංශල විරුද්ධ වුණා. කිව්ව නායකත්වයක් නෑ, ආරාජිකයි. නායකත්වය කවුරු හරි දෙන්නේ නැත්නම් නායකත්වය නැතුව මෙවැනි මහජන අරගල ඇති වෙනවා. එහෙම තමයි බොහෝ රටවල් වල සිද්ධ වුණේ. කියුබන් විප්ලවයේදී කොමියුනිස්ට් පක්ෂය කිව්වේ වෙලාව තාම නෑ කියලා. නමුත් කස්ට්‍රෝ කෙනෙක් ආවා. අරාබි වසන්තයේ එහෙමයි වුණේ සදාට විරුද්ධව. ඒක අරගලේ අරගලේ රික්ත නෑ, වැකියුම්ස් නෑ. ඒක කවුවෙන් හරි පුරවනවා. ඒක තමයි මේ සිදු වුණේ ගරු සභාපතිතුමනි. ඒකින්ද තමයි සුනන්ද දේශප්‍රිය මන් දැක්කා. මේක නායකත්වයක් නැති අරගලයක්. නමුත් මේකට කොතනකදී හෝ දේශපාලන නායකත්වය දිය යුතුයි. ඒ දේශපාලන නායකත්වය නිවැරදිව නොදුන්නොත් මහා විශාල භයංකර තත්ත්වයකට ඉදිරියට එනවා. ඒක නිසා සමහරු ඇවිල්ලා ගහනවා බැනර් එකක් අවුරුදු 74ම මේ වැරදි කියන්න. ඒක එක්කෙනාගේ බැනර් ගහනවා. තවත් කට්ටියක් පාර්ලිමේන්තුවේ නැති, කට්ටියක් පාර්ලිමේන්තුව විශ්වාස නැති තව කට්ටියක් ගිහිල්ලා 225 එපැයි කියනවා කියලා ගහනවා. ඒකට සමහර වෙලාවට මෙතනත් සමහර කට්ටිය හැසිරීම තුල ඒ 225 එපැයි කියලා ඒකත් කියනවා. මම අහනවා 225 වැරදි. කවුද මේ 225 මෙතනට එව්වේ? මේ රටේ 220 ලක්ෂ මිනිස්සු නැවෙයිද? එතකොට මේ මෙතන හොඳ මිනිස්සු ඉන්නව නරක මිනිස්සු ඉන්නව. හැකියාව තියෙන මිනිස්සු ඉන්නව, හැකියාව නැති මිනිස්සු ඉන්නව. සමාජයේත් එහෙමයි. භික්ෂුන් වහන්සේලා ඉන්නව, පූජකවරු ඉන්නව හොඳ නරක, විනිශ්චයකාරවරු ඉන්නව හොඳ නරක, වෛද්‍යවරු ඉන්නව හොඳ නරක, නීතිඥවරු ඉන්නව හොඳ නරක. සමාජයත් හොඳ නරක ඉන්නවා, මෙතනත් හොඳ නරක. සමාජයේ කැඩපත තමයි පාර්ලිමේන්තුව. සමාජයේ අතිමහත් බහුතරය දූෂිත වෙනකොට පාර්ලිමේන්තුවේත් අතිමහත් පිරිස දූෂිත වෙනවා. මේක වෙනසක් නෑ. 225 එපා නම් සමාජයේම එපා වෙනවා. එච්චරයි කතාව මේ බොරු සටන් පාට. ඒ නිසා මම කියනවා දැන් මේකට විසඳුමක් මොකද්ද? මේකට විසඳුමට ඉදිරිපත් වුණොත් මැතිවරණයක්, ඔව්, අලුත් ආණ්ඩුවක්, අලු ජනවරමක් ජනතාවට, පාරේ ඉන්න මිනිස්සුන්ට. නමුත් ඒක කරන්න පුළුවන්ද? ඒක කරන්න කෝටි 880ක් සල්ලි තියෙනවද අපිට? නෑ. එතකොට අපිට ඒකට ඉන්ධන තියෙනවද? නෑ. අපිට විදුලිය තියෙනවද? නෑ. කඩුගානේ කඩදාසි තියෙනවද? ඒත් නෑ. එහෙමනම් මොකද්ද වෙන්නේ? කෝටි 880ක් මහා මැතිවරණකට වියදම් කරනවා කිව්වොත් මිනිස්සු කියයි අන්නේ දාට 225 මේපැයි කියලා. ඇයි? මිනිස්සු කියයි අපිට දීපියේ සල්ලි ටික අපිට කන්න, අපේ දරුවන්ට කිරිබිටි ටික දෙන්න. එහෙමනම් තවත් යෝජනාවක් එනවා. අන්තර්වාර පාලනයක්. අන්තර්වාර පාලනයක් ආවා ඇවිල්ලා මිනිසුන්ට වහම කන්න දෙත හැකිද? දරුවන්ට කිරි ටික දෙත හැකිද? නැරෙන්න ඉන්න පිළිකා රෝගියාට බෙහෙත් ටික දෙත හැකිද? ඒක නොදුන්නොත් මොකද වෙන්නේ එදාට? එදාට අන්තර් පාලනයට කෙලෙසෙනවා. අන්න එතනට එනවා 225 මේ පතු පිළ පළව්. අපිට දීපිය වාණ්ඩුව කියලා. ඒගොල්ලන්ටත් බෑ. නමුත් දීපිය වාණ්ඩුව කියලා කියනවා අපි හැමෝටම බැරි නම්. එහෙමනම් මෙතන මොකද්ද අපි කරන්නට ඕනේ? මේක මේ මාතෘභූමිය මේ තත්වයෙන් අපි බේරගන්න නම් අපි ඔක්කොම එකහු වෙලා මොකද්ද මෙතෙන්ට ඕනේ? අපි ඉතාමත්ම ඉක්මනින් හදා ගන්නට ඕනේ. මොකද්ද මේතෙන්දි මේ අන්තවාදීන්ට මේවා පාලනය කරන්නට ඉඩ නොදී අපි කරන්නට ඕනේ මොකද්ද? අපි මේකට අවශ්‍ය මුදල් ප්‍රමාණය හොයා ගන්න ඕනේ. මේක ආර්ථික අර්බුදයකට වඩා මේක මූල්‍යමය අර්බුදයක්. රට බංගලොත් සල්ලි නැහැ. විදේශ සංතතිය නැහැ. භාණ්ඩාගාරේ සල්ලි නැහැ. මේක තමයි ඇත්ත කතාව. රට බංගලොත්. එහෙනම් මුදල් නැති කිසිම ආණ්ඩුවක් ගෙනියන්න බෑ. මොන අන්තර්වාර තියා මොනව කරත් ගෙනියන්න බෑ. මේක තමයි යථාර්ථය. එහෙනම් මේ මුදල් ටික ගේන්න ඕනේ. ඇත්තරම ගරු සභාපතිතුමානි, මම මේ පහුගිය තිකේම මම මහන්සි වුණේ. මම මේ ලංකාවට ගෙනාපු විදේශ ආයෝජන ගෙනාවා බිලියන 468ක්. ඇත්තම ඩොලර් වලින් කිව්වොත් බිලියන 2.5කට වැඩි ප්‍රමාණයක් මම සෞඛ්‍ය සේවයට ගෙනාවා. ඒ නිසා මම මේකට මහන්සි වෙලා මම හදවන්නේම ඕන එක්කෙනෙකුට හරි දීලා මේ தත්වයෙන් මේක මුදවා ගන්න අපිට ඩොලර් බිලියන 2-3ක් වහාම ගෙනියන්නේ කොහොමද? අපි අන්තර්වාර පාලනයක් හැදුවත් මාසයක් ඇතුළත මිනිස්සුන්ට කන්න දෙන්න ඕනේ. මිනිස්සුන්ට කිරිට පිටි ටික දෙන්න ඕනේ. ලෙඩ් උන්ට බෙහෙත් ටික දෙන්න ඕනේ. ප්‍රවාහනයට ඉන්ධන දෙන්න ඕනේ. මෙන්න මේ ටික ගේන්න. අන්න ඒ නිසා ඒක තමයි අපිට අවශ්‍ය මූලිකම ටික. ඒ ටික ලබා නොදෙන කිසිම වැඩපිළිවෙලක් මේ රටේ සාර්ථක වෙන්නේ නැහැ දැන් තියෙන තත්ත්වය අනුව. ඒ නිසා මෙන්න මේ සඳහා අපි ඔක්කොම උත්සාහවන්ත වෙන්න ඕනේ. ඒ නිසා මම කියනවා මේකට එදා ඉඳලා අපි කිව්වා මේ ජනාධිපති ක්‍රමය වැරදි කියලා. මෙතෙන්දි හොඳ අදහසක් ආව විපක්ෂ නායකතුමා කිව්වා ජනාධිපති ක්‍රමය අවශ්‍ය කරන්නට. අපි ඔක්කොම මේවා කල්පනා කරා. ඒවා දීර්ඝ කාලීනයි. අනිත් එක මේ මැතිවරණ ක්‍රමයම දූෂිතයි. මේ මැතිවරණ ක්‍රමයෙන් නිෂ්පාදනය කරන්නේ දූෂිතය. අපි දිස්ත්‍රික් එකට සල්ලි වියදම් කරන්න ඕනේ. එදා අපි ආසනයකට සල්ලි වියදම් කරේ. අද දිස්ත්‍රික් එකට. ඒතකොට ඒ සල්ලි හම්බ කරන්න ඕනේ. ඒ සල්ලි වියදම් කරනවා. ඊට පස්සේ මෙතෙන්ට ඇවිල්ලා හම්බ කරන්න වෙනවා. මෙන්න මේ විදියට. මෙන්න මේ සෑම දෙයක් ගැනම අපිට නැවත ආවර්ජනය කිරීම සඳහා අවශ්‍යයි. ඒ නිසා මේ රටේ ආර්ථික ප්‍රතිව්‍යුහගත කරන්නට මේ රටේ ඇත්තරම තියෙන සමාජය ප්‍රතිව්‍යුහගත කරන්නට දේශපාලනය ප්‍රතිව්‍යුහගත කරන්නට අද කාලය පැමිණලා තියෙනවා. ඒක තමයි මිනිසුන්ගේ අඳෝනාව. ඒක තමයි මිනිසුන්ගේ කෑ ගැහිල්ල. ඒක හරියට වටහා ගන්න. බොරුවට ඒක දේශපාලනය අරයාගේ පිළ මෙයාගේ පිළ එයාගේ පිළ කියන්න එපා.
ඔබතුමාට අයිති අවසන් විනාඩි දෙක.
ජනතා කෝපය කුමක්දයි කියලා හරියට හදාගන්න. මම එකක් දකිනවා සභාපතිතුමනි. මේ සියලු කළු අලාව කොළගෙන එක රිදී රේඛාවක් පායලා තියෙනවා. ඒ තමයි මේකට එන තරුණ තරුණයෝ
ජාතිවාදය ප්‍රතික්ෂේප කරනවා. ආගම් වාදය ප්‍රතික්ෂේප කරනවා. ඒගොල්ලෝ කියන මේ කාලකන්ණි දේශපාලඥයෝ තමයි මේ ජාතිය ආගම ගැනලා අපිව බෙදුවේ. මම දැක්ක අයියේ සමාජ මාධ්‍ය යන ලස්සන රූපයක්. මොකද්ද? අර මුස්ලිම් තරුණියක් වැස්ස වෙලාවේ හාමුදුරන්ගේ ඔළුවට කඩ මේවේක ෆයිල් එක අල්ලගෙන ඉන්න හාමුදුරන්ව වැස්සෙන් බේරෙන්න. අද බලන්න මුස්ලිම් තරුව මුස්ලිම් කට්ටියට මේ වැඳින්න ලෑස්ති කරලා දෙනවා සිංහල කට්ටිය. අද ජාතිවාදී භික්ෂූන් ප්‍රතික්ෂේප කරනවා යනවා තමුන් නාසල තමයි මේ රට කෑවේ කියලා. තරුණයෝ බලන්න ඇත්තටම අපි හිතේ තියාගෙන ඒවා අද කටින් පිට වෙනවා. ඒ කටින් පිට වෙන තරුණෙගේ අපි ඒ තරුණයට ප්‍රණාමය කරනවා. ඒ විතරක් නෙමෙයි ඒ ජාතිවාදී භික්ෂූන්ගේ පින්තූර අරගෙන සෝෂල් මීඩියා එකේ දානවා මෙන්න මේ කට්ටිය තමයි රට කෑවේ කියලා. ඇත්ත සහෝදර ඇත්ත මන්ත්‍රීවරුනි මේක තමයි රට කෑවේ. මෙන්න මේ ජාතිවාදී ආගම්වාදයෙන් තමයි අපේ රට කන්න පටන් ගත්තේ. මේක තමයි විනාශ කරේ මේ රට. අපි බෙදුවා. ඒ නිසා මේකේ මෙතනින් හෝ ශ්‍රී ලාංකික ජාතියක් ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් මේ රටේ ඇති වුණොත් අපි ජීවිත කාලය බෝම්බ කාගෙන වෙඩි කාගෙන ගුටි කාගෙන කඳුළු ගෑස් කාගෙන හැම ජාතිවාදයටම ආගම්වාදයට නැගී හිටිය ඒවට විරුද්ධව අපි කරපු සටන අපේ ජීවිත කාලෙදී අපිට නිමාවක් දකින්නට පුළුවන් ඒ කියලා හිතනවා. ඒ නිසා මේ හැම අරගලයකම මේ හැම නරක දෙයකම හොඳ පැත්තක් තිබෙනවා. ඒ හොඳ පැත්ත අපි අරගෙන මේ ජනතාවට නායකත්වය දීලා අපි සියලුම දෙනාව රටට ආදරය කරන රට ගැන හිතක් තියෙන මිනිස්සු ටික එකට එක්ක අහුවෙලා අපි ඉක්මනටම සල්ලි ටිකක් හොයාගෙන මූලිකම දේ මිනිස්සුන්ට කන්න දීලා කිරිපිටි ටික දීලා බේට් ටික දීලා ඉන්ධන ටික දෙන මූලිකම වැඩපිළිවෙල අපි ලෑස්ති කරලා මේ ගමට විසඳුම හොයමු කියලා අපි කියමින් මම නවතිනවා.
ස්තුතියි ඔබේ දායකත්වයට. ජාතිවාදයෙන් ආගම්වාදයෙන් තොර වූ දේශයක් ගොඩනැගීම අපි සියලු දෙනාගේම අභිප්‍රාය විය යුතුයි, අභිලාෂය විය යුතුයි. මිලඟට ගරු තාරක බාලසූරිය ඔබතුමාට විනාඩි 5ක කාලයක් තිබෙනවා. අවධානයට ඊට කලින් මුලාසනයට ගරු අජිත් රාජපක්ෂ මුලාසනේ බාර ගන්නවා ඇති. ස්තුතියි.
ගරු ඇමතිතුමා කතා කරන්න.
ගරු මුලාසනාරුල මන්ත්‍රීතුමනි මම හිතන්නේ විනාඩි 5ක් තිබෙන නිසා දීර්ඝ දේශපාලන දේශනයකට යන්න ඕනේ නැහැ, විග්‍රහයකට යන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි රාජිත ඇමතිතුමාගේ ඒ කතාව මම එක දෙයක් එක වෙනවා. අපි මේක මූල්‍ය අර්බුදයක් තිබෙනවා. මේ ඔක්කොටම ඉස්සෙල්ලා අපි අර ගෑස් ටිකයි ඉම්පස් පෙට්‍රල් ටිකයි ඩීසල් ටිකයි ඒ බෙහෙත් ටිකයි දුන්නේ නැත්නම් මීට වඩා විශාල අර්බුදයකට අපිට මුහුණ පාන්න වෙනවා කියන එක මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම මෙතනදී අනික් මන්ත්‍රීවරුන් පැවසු වන්දමටම මෙතන මේ විප්ලවකාරීව මේ කරන්නත් බෑ. විප්ලවකාරී කරොත් එහෙම අපි දන්නවා දැන් ওই 103 ඡන්දය ගන්න කට්ටිය ඇමතිතුමා අන්තිමට මොකද්ද වෙන්නේ කියලා. ඒ කට්ටිය බලයට ආවොත් එහෙම අපිත් ඕක කරන්න පටන් ගන්නවා. ඉතින් ඒ හින්දා ඒකට විසඳුමක්වත් නෙවෙයි. ඉතින් ඒ නිසා දැන් විනාඩි 5ක් තිබෙන නිසා මම යෝජනා 5ක් විතරක් මම ඉදිරිපත් කළා මගේ කතාව නවත්තන්නම්. ඒ පළවෙනි එක තමයි දැන් මේ තරුණයෝ එළියට ඇවිදින් තිබෙන්නේ මෙතන මේ 225ම දූෂිතයි කියලානේ. එහෙනම් ඇයි දැන් අපි අපේ වැත්කම් බැරකම් අපි ඉදිරිපත් කළා දෙනවා කතානායකතුමාට. කතානායකතුමා ඒක අර සේෆ් එක දාලා ලොක් කරලා තියලා තියෙනවා. ජීවිතේට ඒක අපෝ අරින්නේ නැහැ. ඉතින් ඇයි අපිට බැයිද අපේ වැත්කම් බැරකම් ටික ඒ කතානායකතුමා අපි නීති ගෙනල්ලා ඒක විගණාධිපතිතුමාට දෙන්න. හැම අවුරුද්දේම ඉන්පස්සේ විගණාධිපතිතුමාට බලන්න පුළුවන් මේ කට්ටිය සල්ලි හම්බ කරලා තියෙනවද නැද්ද කියලා. ඉන්පස්සේ විගණාධිපතිතුමාට අපි මොකක් හරි ඒ පනතකින් ඒ බලතල දෙනවා නම්
මෙතනින් ඉල්ලගතයි කතානායකතුමාගෙන් අපි ඔක්කොම වත්කම්
ගන්න. නෙමෙයි අපි මම කියන්නේ ඒ ඒ ඒ ඒ ඒ නීති ගෙනල්ලා විගණාධිපතිතුමාට හැම අවුරුද්දේම අපේ වත්කම් බැලකම් විගණනය කරන්න කියන එකයි මම කියන්නේ. අපි හොරකම් කරන්නේ නැත්නම් බය වෙන දෙයක් නැහැ නෑමතුමා. මේ වගේම තමයි අනික් කාරණාවත් එක තැනක් මේ බලය එක තැනකට කේන්දර වෙනවා කියලා නැත්නම් පෞල් පාලනයක් කියලා. ඉතින් මම දන්නවා දැන් මේ මේ රාජපක්ෂවරුත ගැන තමයි අද තිබෙන මේ කට්‍ය කතා කරන්න. හැබැයි හැම කැබිනට් එකේම ඉන කැබිනට්යක් කියලා තිබුණා. දැන් අපි ගත්තොත් එහේ මෛත්‍රීපාල සිරිසේනගේ ඇමතිතුමාගේ කැබිනට් එකේ ඔබතුමාට හොඳට සැලකුවා. ඊට ඉස්සෙල්ලා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ කැබිනට් එකේ අපි SB ඇමතිතුමාට මංගල ඇමතිතුමාට ඒ කට්‍යයට හොඳට සැලකුවා. එහෙමනම් ඇයි බැරි බුලස්සදාරු මන්ත්‍රීතුමනි අපිට මේ කැබිනට් එකේ තිබෙන තනතුරුයි ඊන්පස්සේ ඒ තියෙන දේවල් ඔක්කොම විවස්ථාවටම දාලා දෙන්නේ? එතකොට ඒක මාරු කරන්න බෑ. එතකොට මේ ඇමතිවරුන්ට යම් කිසි වගකීමක් තිබෙනවා. ඒ වගකීම තුල කටයුතු කරන්න වෙනවා. ඊළඟ කාරණාව තමයි මම අර නේපාලයේ ඉන්න මේ බිම්ස්ටෙක් සමුළුවට ආපු විදේශ ඇමතිතුමත් එක්ක ඒ සාකච්ඡා කරනකොට දැන් නේපාලයේ නීතියක් ගෙනල්ලා තිබෙනවලු ඒ පාර්ලිමේන්තුවේ දේශපාලනය කරන්න පුළුවන් පාර්ලිමේන්තු දේශපාලනය කරන්න පුළුවන් වෙන්නේ 25 ඉඳන් 65 වෙනකම් කියලා. ඒක එච්චරම නරක නීතියක් නෙවෙයි. දැන් අර පැත්තේ ඉන්න ඇමතිවරු දැන් ඒ ඇමතිකම් ගත්ත කියලා මේ එළියේ ඉන්න ජනතාවට ඒ කට්ටිය සෑහීමකටපත් වෙනවද? නැත්තම් අහපව් ඒ කවුරු හරි කට්ටියක් ඇමති මණ්ඩලයටපත් වෙනවා කියලා සෑහීමකටපත් වෙනවද? අපි දේශපාලනය අවුරුදු 40ක් අපි කරලා අපිට ඒ රටට
මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
සෙතක් කරන්න බැයි නම් ඊපස්සේ තව අවුරුදු 20ක් හිටියා කියලා ඊපස්සේ අපිට සෙතක් කරන්න පුළුවන් වෙනවද? ඉතින් එහෙම නීතියක් ගෙනාවොත් මොකද? 25 ඉඳන් 65 වෙනකන් විතරක් අපි සීමා කරන එක. ඒ වගේම කරු මුසල් අඩු මන්ත්‍රීතුමනි මේක සමහර කට්ටිය කිව්වා මේ විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කරන්න ඕනේ කියලා. මම නම් විශ්වාස කරනවා විධායක ජනාධිපති ක්‍රමයක් තිබෙන්න ඕනේ කියලා. නමුත් මේ විධායක ජනාධිපති ක්‍රමයේ තියෙන බලතල විශේෂයෙන්ම අපේ 20 සංශෝධනයේදී අපේ වැරදි වුණා. ඒ වැරදි මේ පාර්ලිමේන්තුවේ වකීමක් තිබෙනවා ඊළඟ මැතිවරණයට ඉස්සෙල්ලා නිරාකරණය කරන්න. ඉතින් ඒ නිසා මම ප්‍රාර්ථනා කරනවා ඒක නිරාකරණය කරයි කියලා. මගේ අවසාන යෝජනාව කරු මූලාසන මන්ත්‍රීතුමනි, අපි විශේෂයෙන්ම මේ බලය ඒ බෙදා දීම ගැනත් අපි යම් කිසි විදියකට අපි වෙනත් විදියකට හිතන්න ඕනේ. මම මාව දාලා තිබුණා ගිය පාර්ලිමේන්තුවේදී අර මුදල් පිළිබඳව තිබිච්ච කමිටුවේදී අලුත් විවස්ථාවක් ගේනකොට මම ඒ ස්ථාවරයේ හිටියා අපි යම් කිසි විදියට මුදල් බලය දෙන්න ඕනේ කියලා. අපි ගත්තොත් එහෙනම් අපි උතුරු නැගෙනහිරින්න ඒ ජනතාවට යම් කිසි විදියකට මුදල් බලයක් තිබිලා ඒ මුදල් කෙලින්ම ඒ පිටරටවලින් ගෙනාවොත් එහෙම කරලා ලංකාවට නිවැරදි සතක් වෙන්නේ. අපි මේ මොනවා හරි කරන්න ගියොත් එහෙම ගරු මූලස්ස දාඩ මන්ත්‍රීතුමනි ඊපස්සේ අනික් කට්ටිය එකට ප්‍රතික්ෂේප කරන අපේ මුදල් විශාල ලෙසට එළියට
යනවා.
විශ්වවිද්‍යාලවල කී දෙනෙක් අද ගිහිල්ලා අපිට විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නවා. හැබැයි අපි විශ්වවිද්‍යාල ලංකාවේ ගේන්න හැදුවොත් එහෙම ඒකට කට්ටිය විරුද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපි මේ පටු විදියට හිතන්නේ නැතුව අද වෙලාව ඇවිදින් තිබෙනවා. අද ජනතාව එළියේ ඉඳන් කියන්නේ මේ මේ අපේ රට මේ ජනතා ඒ එළියේ ඉන්න කට්ටියගේ රට විතරක් නෙමෙයි මේ මේ අපේ රට
අවසන් කරන්න ගර්මන්තුමා.
ඒ නිසා අපි මේ මෙන්න මේ යෝජනා ටික මං ඉල්ලා සිටිනවා අපේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඒ සලකලාපල්ලා ඉදිරියේදී දේශපාලන ප්‍රතිසංස්කරණ කරන කොට කරන්න. හැබැයි ඔක්කොම ඉස්සෙල්ලා අපිට මේ ආර්ථික අපේ රාජ්‍යයෙන් මෙතුමක් පැවසුවන්දවටම ඒ ආර්ථික ගැටළු වලටත් අපිට විසඳුමක් අව ඉක්මනටම හොයන්න වෙනවා.
බොහොම ස්තුතියි ගර්මන්තුතුමනි. මීළඟට ගරු චාල්ස් නිර්මලනාදන් මැතිතුමා ඔබතුමාට මිනිත්තු 8ක කාලයක්
තියෙනවා. මගෙන් ඉස්සෙල්ලා ඔතුමාගේ නම තියෙන කමන්නේ
එන්ඩර් මැතුමා කියන්නේ ඔබතුමා
නිය කයපරිල நன்றி தலைமை தாங்கின உறுப்பினர்களே இன்று இலங்கையில் இருக்கின்ற மக்கள் மிகப்பெரிய ஒரு பொருளாதார நெருக்கடிக்கு ஆளாகி இருக்கிறார்கள் குறிப்பாக ஒரே ஒரு குடும்பத்தால் ஒரு நாட்டினுடைய இலங்கையில் இருக்கிற சகல மக்களும் இன்று வீதிக்கிறங்கி போராட வேண்டிய சூழ்நிலை ஏற்பட்டிருக்கிறது. குறிப்பாக தற்பொழுது அரசாங்க தரப்பில் இருக்கின்றவர்கள் கூறுவதை பார்த்தால் சொல்லுவார்கள் வெள்ளம் வரைக்கும் முதல் அணையை கட்ட வேண்டும் என்று. ஆனால் வெள்ளம் புகுந்த பிற்பாடு எப்படி வெள்ளத்தை நிப்பாட்டுவதென்ற யோசனையை எதிர்க்கட்சியிடம் கேட்பது போன்ற ஒரு தொனியில் ஆளுங்கட்சியினுடைய செயல்பாடுகள் அமைந்திருக்கிறது. குறிப்பாக இலங்கையை தொடர்ச்சியாக ஆட்சி செய்தவர்கள் ஒரு இனவாத ரீதியாக ஆட்சி அதிகாரத்தை சிங்கள மக்கள் அவர்களுக்கு தொடர்ச்சியாக வழங்கிக் கொண்டிருந்த காரணத்தினால்தான் இன்று இந்த இனவாத ஆட்சியாளர்களின் செயல்பாட்டால் இன்று இலங்கை மிகப்பெரிய ஒரு பொருளாதார நெருக்கடிக்கு சென்றிருக்கிறது. ஏனென்று சொன்னால் ஒரு ஒட்டியாட்சியின் ஊடாக அதிகாரங்களை ஒரு தனி மனிதனுக்கு வழங்கியது மாத்திரமல்லாமல் 20 திருத்த சட்டத்தின் ஊடாக பாராளுமன்றத்துக்கு இருந்த அதிகாரத்தையும் எடுத்து ஜனாதிபதி அவர்களுக்கு இந்த பாராளுமன்றத்தினால் வழங்கப்பட்டிருந்தது தற்பொழுது இருக்கின்ற ஆட்சியாளர்களால். ஆனால் ஜனாதிபதியினுடைய தவறான கொள்கைகளால் தவறான முடிவுகளால் ஒரு அனுபவமற்ற ஒருவருடைய செயற்பாட்டினால் இன்று மக்கள் அத்தியாவசிய பொருட்களுக்காகவும் எரிபொருட்களுக்காகவும் எரிவாயுவுக்காகவும் பால்மாவுக்காகவும் மின்சாரத்துக்காக மக்கள் இன்று வீதியில் இறங்கி போராடி கொண்டிருக்கிறார்கள். ஏனென்று சொன்னால், இந்த குறிப்பாக இந்த நாட்டில் ஒரு சமத்துவம் இல்லாத ஆட்சி தொடர்ச்சியாக நடைபெற்றுக் கொண்டிருக்கிறது. அந்த சமத்துவம் இல்லாத ஆட்சியை அடக்கியதாக இந்த சிங்கள மக்கள் இந்த ஜனாதிபதிக்கு வாக்களித்தார்கள். அதன் அடிப்படையில் தான் இன்று இந்த சிங்கள மக்கள் இன்று வீதிக்கிறங்கி இந்த ஜனாதிபதிக்கு வாக்களித்த மக்களே இன்றைக்கு வீதிக்கிறங்கி போராட்டம் செய்கிறார்கள். ஜனாதிபதி வீட்டுக்கு செல்ல வேண்டும், இந்த அரசாங்கம் இல்லாமல் போக வேண்டும் என்று அந்த வாக்களித்த மக்களே இன்று வீதியில் இறங்கி போராடுகின்ற ஒரு சூழ்நிலை இருக்கிறது. குறிப்பாக இதன் பின்னணியை பார்ப்போமானால், தொடர்ச்சியாக இலங்கையில் ஆட்சி செய்தவர்கள் தமிழர்களை அடக்கி ஆள வேண்டும் என்ற ஒரு சிந்தனையில் சிங்கள மக்களுக்கு இனவாத கருத்துக்கள் ஊடாக அந்த கருத்துக்களை செலுத்தி அதன் மூலம் ஆட்சிக்கு வந்தவர்கள் தான் இன்று இந்த இலங்கையை ஆட்சி செய்து கொண்டிருக்கிறார்கள். அதன் திருத்தமாகத்தான் இன்று மக்கள் வீதிக்கிறங்கியிருக்கிறார்கள். ஆனால் தற்பொழுது ஒரு சில போராட்டங்களில் ஒரு சில சிங்கள இளைஞர் ஜோதிகளுடைய இளம் சமுதாயத்தினுடைய கருத்துக்களை பார்க்கின்ற போது ஒரு சில விடயங்கள் வரவேற்கத்தக்கதாக இருக்கிறது. ஏனென்று சொன்னால், அந்த அவர்களுடைய செயல்பாடு அவர்களுடைய போராட்டங்களின் போது இனவாத கருத்துக்களை கூறுகின்றவர்களை எதிர்க்கின்ற வசனங்கள் அது இளைய தலைமுறையில் சிங்கள இளைய தலைமுறையிலிருந்து தோன்றுவது நான் அதை உன்னிப்பாக கவனித்திருக்கின்றேன். சில சோசியல் மீடியாவில் வருகின்ற அந்த அவர்களுடைய வீடியோக்களை பார்க்கின்ற போது அவர்களுடைய வசனங்கள் இனவாத கருத்துக்களை நீங்கள் சொல்ல வேண்டாம், நாங்கள் சகலரும் இந்த நாட்டை சார்ந்தவர்கள் என்ற கருத்தை அந்த இளைஞர்கள் யுவதிகள் கூறுகின்ற போது அது ஒரு இளம் சமுதாயத்தில் ஒரு நல்ல சிந்தனை தோன்றி இருக்கிறது என்பதை உணரக்கூடியதாக இருக்கிறது. தற்பொழுது கூறுகிறார்கள், கோட்டா கோகோ, நாங்கள் 2019 ஆண்டு ஜனாதிபதி தேர்தலில் முன்னாள் பாதுகாப்பு செயலாளர், அதாவது தமிழ் இனத்தை கருவறுத்து எங்களுடைய இனத்தை அழித்த ராணுவத்துக்கு கட்டளையிட்ட பாதுகாப்பு செயலாளர் ஜனாதிபதி வேட்பாளராக நின்றபோது நான் பகிரங்கமாக கூறியிருந்தேன், எங்களுடைய இனத்தை அழித்தவருக்கு நாங்கள் எந்த காலத்திலும் வாக்களிக்க முடியாது, தமிழ் மக்கள் வாக்களிக்க வேண்டாம் என்று கேட்டிருந்தேன். ஆனால் அதை நான் ஏன் கூறுகின்றேன் என்றால், 2019 ஆண்டே நாங்கள் கூறியது கோட்டா கோகோம் தான். ஆனால் தற்பொழுதுதான் அவருக்கு வாக்களித்த மக்கள் தற்பொழுது 2.5 வருடங்கள் கழிந்த பின்பு அவர் தங்களுடைய கருத்தை முன்வைக்கிறார்கள். இப்ப இருக்கின்ற ஆட்சியாளர்களுடைய பிரதான குடும்பத்தினால் தமிழ் மக்கள் மிகவும் மிகவும் கொடூரமான முறையில் பொருளாதார தடை ஏற்படுத்தப்பட்டிருந்தது, மிக கொடூரமான முறையில் எங்கள் மக்கள் அழிக்கப்பட்டார்கள். ஆனால் அந்த பிரதேசத்தில் வன்னி பிரதேசத்தில் யுத்தம் நடைபெற்ற போது நானும் முல்லைத்தீவு மாவட்டத்தில் சகல மக்களோடு மக்களாக இருந்தேன். அந்த போது அங்கிருக்கின்ற மக்களுடைய அந்த நிலைமையை நான் தற்பொழுது இங்கிருக்கின்ற அன்று நாங்கள் வன்னியில் அனுபவித்த அந்த நிலைமையை தற்பொழுது தென்பகுதியில் இருக்கின்ற மக்கள் அனுபவித்துக் கொண்டிருக்கிறார்கள். அன்றும் இதே குடும்பத்தினால்தான் அந்த மக்கள் அனுபவித்தார்கள், இன்றும் இதே குடும்பத்தினால்தான் இந்த தென்போதி மக்களும் தற்பொழுது அனுபவித்துக் கொண்டிருக்கிறார்கள். ஆகவே
தலைமையாகின்ற
உறுப்பினர்களே, இந்த நாட்டில் சகல இன மக்களும் சமத்துவமாக வாழக்கூடிய வகையில் ஒரு கொள்கை ரீதியான ஒரு கோட்பாட்டு ரீதியான ஒரு இணக்கப்பாட்டுக்கு சகல அரசியல் கட்சிகளும் சகல அரசியல் பிரமுகர்களும் சகல அரசியல் ஆய்வாளர்களும் ஒரு இணக்கப்பாட்டுக்கு முதலில் வர வேண்டும். சமத்துவமாக இலங்கையில் சகல மக்களும் வாழக்கூடிய வகையில் ஒரு கோட்பாட்டை உருவாக்க வேண்டும். அதன் பிற்பாடு ஒரு பொருளாதார கொள்கை வேண்டும். தற்பொழுது இலங்கையில் என்ன பொருளாதார கொள்கை இருக்கிறது? வாக்கு வங்கிகளை தக்க வைப்பதற்காக ஆட்சியாளர்கள் ஒவ்வொரு தீர்மானங்களை எடுக்கிறார்கள். இன்றைக்கு இலங்கையில் இருக்கின்ற ராணுவம் ஆட்சியாளர்களுக்கு ஒரு வாக்கு வங்கி. ஆனால் அதே ராணுவத்திற்கு இலங்கையில் மொத்த செலவினத்தில் 1/5 பங்கை செலவழிக்கின்ற ஒரு அரசாங்கமாக ஆட்சியாளர்களாக இந்த அரசாங்கம் இருக்கிறது. இன்று நாட்டினுடைய பொருளாதார நிலைமைக்கு காரணம் என்ன? தமிழினத்தை அழிப்பதற்காக உலக நாடுகளில் வேண்டிய கடன்,
இன்று வடக்கு கிழக்கில் இருக்கின்ற பிரதேசங்களை மக்களை அபிவிருத்தி செய்வதற்கு ஒரு நிதியம் உருவாக்கப்பட்டு புலம்பெயர் தமிழர்கள் ஊடாக இலவசமாக நிதியை கொண்டு வர முடியும் என்று கூறிய போதும் அது தமிழ விடுதலை புலிகளுடைய நிதி, நாங்கள் சீனாவில் இருந்துதான் கடன் பெறுவோம் என்று கடன் பெற்றீர்கள். ஆனால் இப்போ தற்பொழுது சீனா கால எல்லை விதித்திருக்கிறது, எங்களிடம் பெற்ற கடனை நீங்கள் திருப்பி தரும்படியாக கொடுக்கக்கூடிய சூழ்நிலையில் இலங்கை இருக்கிறதா? இல்லை. ஆகவே எல்லாரும் ஒரு
இணக்கப்பாட்டுக்கு
வந்து இலங்கையில் சகல இன மக்களும் சமத்துவமாக வாழக்கூடிய வகையில் ஒரு கோட்பாடு ரீதியான தீர்மானம் எடுத்து ஒரு பொருளாதார கொள்கை வகுத்து அதன் அடிப்படையில் பயணித்தால் மாத்திரம்தான் இந்த தற்பொழுது ஏற்பட்டிருக்கின்ற நெருக்கடி நிலைமையை நாங்கள் தீர்க்க முடியுமே ஒழிய நாங்கள் இதை விடுத்து எல்லா நாடுகளிலும் கடன்களை பெற்றுக்கொண்டு போனால் இதைவிட மோசமான சூழ்நிலை ஒன்று உருவாகும் என்பதை நான் இந்த நேரத்தில் கூறிக்கொள்ள விரும்புகிறேன். நன்றி.
பௌமை சுத்தி கரு மந்தம் இலங்கட கரு ஜகத் குமார மெத்தும் அப்படி மாட்டே மினித்து பாக காலையத்தினோ
கரு முலாசனே மந்திரி துமணி அப்பயமே வாதே ஆரம்பக்கலே அத அவச வினக்கோட்ட மேராட்டே மே தீன பரபத்தல பிரச்சனைட்ட விசுந்துமாக லபாதேன்னு மே அவசாவ பிரயோஜனிட்டு கண்ண கிய ஹபே மட்ட ஈயே இந்தாங் அது தாக்கா அஹப்பு கதா டிக வெல்வாம ஏ ஏ அஹுங்கான் துண்ணாம அப்பி ஏகட்ட விசுந்துமாக கொயாகத்தது கீழா ஓனம கெனக்கூட்ட பிரச்சனை காண நிதேனோ மே தின தெக்கேம கதா கரப்பு அப்பிட்ட மகிதானே தாம ஹரியட உத்தரக் லபுனினே ஏ வகேம அப்பி மே சாகச்சாவ பார்லிமேந்துவ சபாகர்பே அத்திரை கரணோ வகேம மேட்ட யகா கீழ ஜனாதிபதி அகமதி எத்துலு ராஜ்ய நாயக்கோ சாரிப்பத்தின் தேஷ்பால பக்ஷோல நாயக்கோ மேட்ட யகா கீழ விதிமத் சாகச்சாவ கியூத்துய கேலை மங்க விஸ்வாசகரன் அது ஆண்டுவவாத் விபக்ஷேவாத் மேரட்டே தீன மே பிரச்சனை ஹரியட ஹந்துனோகின தீனவாது கீழ மட்ட செகையாத் தீன அப்பி இதிரி தின கீபிய துல இதிரி மாச கீபிய துல மேட்ட வடா விஷால அற்புத ராசியகட மூன தேன நியமித்தோ தீனும் ஏ அற்புதோலையும் கொடுன்னு அப்பட மேட்ட வட்டா விஷால பாத்தியாரியப்பான்னு விஷால கெப்பகிரி மக்கரன்னு சித்த வேணும் ஏ சந்தா விஷால மகன்சியாக்க என்ன சித்த வேணும் ஏக ஆண்டுவட்ட பெஹைக்கியனுக்கு தமை பகுக்கிய கால திகின் திகிட விபக்ஷ கிவி விபக்ஷ சீலு பக்ஷ கிவி பெரினங் அப்பட தென்ன கீழ விபக்ஷ நாயக துமா கிவா ஹபாய் மூலாசனை மந்திரித்துமணி ஏ கியூப்பு விபக்ஷ நாயகத்துமா மே கதா அவசம் என கொட்டவாத் அது மீ விவாதி அவசான விழாவையாத் மேகட உத்தர தினவாத் சம்பந்தம் என்னவாத்னே ஏவாக்கி மெத்துமா கே பெத்தேங் அப்பி திகிங் திகட்டம மம பசுபில மந்திரி வரு விதியட் இல்லிம குத்கலா ஏவாக்கேம அப்பி கீழ சாகச்சாத் கரான் உற்சாகலா திகிங் திகட்டம மே ஆண்டுவ ஜனாதிபத்துமா அது எக் பெத்தகிங் அகமதி வர ஏத்துல மந்திரி வரு கீபதினக் பித்ராப்பாத் எமதி வரு கீபதினக் பித்ராப்பாத் கல அவசாவ கலமனாக்கன හැබැයි අවාසනාවකට අවස්ථාවක් දුන්නාම බාරගන්නේ නැහැ ලෝකේ එකම විපක්ෂයද කොහෙද අවස්ථාවක් දුන්නාම බාරගන්නේ නැති. ඒ වගේම අද මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න අපි එහෙම විපක්ෂයට දැනීම බාරගන්න බැයි නම් ආණ්ඩුවටත් මේක කරන්න බෑ කියලා තමුන්නාසලත් කියනවනම් අනිත් පැත්තෙන් බිම් මට්ටමේ ජනතාවගෙත් එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නෙට විසඳුම හොයන්නේ කොහොමද? අද අපට තියෙන ප්‍රශ්නෙට අපි කතා කරලා විසඳුම හොයනවට වඩා ජනතාවට දැනෙන්න දෙයක් කළ යුතුව තියෙනවා. අද එක් පැත්තකින් මේ රටේ හාල් මිල වැඩි වෙලා පරිප්පු මිල වැඩි වෙලා සීනි මිල වැඩි වෙලා අත්‍යවශ්‍ය භාණ්ඩ සිමෙන්ති කොට්ටිනත් සියල්ල වැඩි වෙලා තියෙද්දි ඒ වගේම තෙල් ගෑස් සහ විදුලිය පිළිබඳව විශාල ප්‍රශ්නයක් අර්බුදයක් මතුවලා තියෙද්දි රටේ ජනතාව කබලෙන් ලිපට වැටලා විතරක් නෙමෙයි හොම්මෙන් යන තත්යකට පත් වෙලා තියෙද්දි මේකේ දේශපාලන ගේම් ගහනවා කියලායි මට නම් දැනෙන්නේ ඒ නිසා අපිට වගකීමක් තියෙනවා දේශපාලන ගේම් ගහන එක නවත්තලා අර එළියේ ඉන්න තරුණයන්ට සහෝදරවරුන්ට ජනතාවට සැබෑ උත්තරයක් දෙන්න ඒ අයගේ ඒ ඕනකමත් අද සමහර දේශපාලඥයෝ තමන්ගේ වකට්ටකට තමන්ගේ බේසට දාගෙන තමන්ට වාසි ගන්න උත්සාහ කරනවා මිස ඒ අයට සාධාරණයක් ඉස්ස කරන්න උත්සාහ කරන්නේ නැහැ. අපි මූලික වශයෙන් කළ යුත්තේ මේ අත්‍යවශ්‍ය භාණ්ඩ ටික අඩු කරලා
ජනතාවට සහන දීලා ඒ වගේම ජනතාවට විදුලිය ලබා දෙන්න කටයුතු කරලා ඒ වගේම මේ පෝලිං යුගය අවසන් කරලා ජනතාවගේ පීඩනය නවත්තන එක ඒකට ගෝඨාභය මහත්තයා යවන්නේ යවලා ඒක කරන්න පුළුවන් නම් ඒ හරහා ඩොලර් එනවනම් ආණ්ඩුව අමාත්‍ය මණ්ඩලය අයින් වුණේ ගමන් මේ ඩොලර් එනවනම් මම හිතන්නේ මමත් එතන හිට ගන්නවා හැබැයි එහෙම එකපාරට ආණ්ඩුකම ව්‍යවස්ථාවේ නැති දෙයකට ගිහිල්ලා ඒ කාර්යභාරය කරන්න පුළුවන් කමක් නැහැ ඒ නිසා මේ ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ ඇතුලේ අපි හැමදෙනාම කැප වෙලා මේට වඩා අවබෝධයෙන් මේ රටේ ජනතාවට සාධාරණ ඉෂ්ට කරන්න සාකච්ඡාවක් කරන්න ඕනේ ඒ සාකච්ඡාව හරහා එක අන්තර්පාලන ආණ්ඩුවක්ද එහෙම නැත්නම් වෙනත් යම්කිසි ක්‍රමවේදයක්ද හැබැයි ආණ්ඩුකම ව්‍යවස්ථාව ඇතුලේ ගරු මූලාශ්‍රේ මන්ත්‍රීතුමනි අපි කටයුතු කරන්න වෙන්නේ එහෙම නැතුව අපට හිතෙන හිතන විදියට කවුරු හරි කියන විදියට කටයුතු කරන්න අපට රටේ ජනතාව බලය දීලා නැහැ ඒ නිසා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් තියෙන මේ පාර්ලිමේන්තුවට තවත් බොහෝ දෙනා එක රාස කරගන්න තව විපක්ෂෙත් එන්න පුළුවන් අය එකතු කරගෙන තව මේකෙන් කැඩිලා ගිය අයත් එකතු කරගෙන මේ සියලු දෙනා එකතු කරගෙන ආණ්ඩුව ඉස්සරහට යන්න පුළුවන් අවස්ථාව තවමත් තියෙනවා අපි ඉල්ලනවා කරුණා කරලා මේ වෙලාවේ පටු ආසි වරප්‍රසාද බලන්නේ නැතුව තමුන්වහන්සේලා සියලු දෙනා එක රාස වෙලා මේ ගැටලුවෙන් රට බේර ගන්න කටයුතු කරන්න එහෙම නැත්නම් මේ රට ලේවිලක් වෙනවා මේ රට නැවත විශාල ලිබියාවක් ඉරාකයක් බවට පත් වෙනවා ඒක වළක්වන්න බෑ එහෙම වුණොත් අපි සියලු දෙනාම ඒකට වග කියන්න වෙනවා මූලාශ්‍රේ මන්ත්‍රීතුමනි ඒ සඳහා පියවරක් ගත යුතුව තියෙනවා
බොහොම සිතේ ගරු මන්ත්‍රීතුමනි